ගරු චන්දිම විරක්කොඩි මැතිතුම ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ රටේ ජනතාවට කන්න නැති වෙලාවක, දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍යතාවය තිබුණත් අවස්ථාව නැති වෙලාවක, මේ රටට ආර්ථික වශයෙන් වැඩිච්ච විශාලතම පහර වැඩිච්ච වෙලාවක, අද අපි රජය හැටියට ඒ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුව හැටියට අපි පක්ෂභේදකින් තොරව හැම දෙනාම එකතු වෙලා ඒ ප්‍රශ්න විසඳන්න නිසි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවද කියන ප්‍රශ්නය තියෙන හින්දා තමයි දිගින් දිගටම අපිට පාර්ලිමේන්තුවේ මේ විදිහට කතා කරන්න වෙලා තියෙන්නේ. අද අපිට අවශ්‍ය වෙන්නේ විදේශ විනිමය නම් පළවෙනි දේ තමයි සංචාරක කර්මාන්තය කඩිනමින් ප්‍රතිසංවිධානය කිරීම. මේ කාලේ දැන් අපේ පැත්තේ සීසන් එක, නමුත් සංචාරකය වෙනවද? අපි පෙන්නනවා බජට් ඇලයිස් එක තුනක් ගෙන්නලා මෙන්න සංචාරකය වෙනවා කියලා. මූලාසන ආරුද මන්ත්‍රීතුමනි, අද වීසා ඉල්ලුවම අපිට මුදල් ගේන යුරෝපේ රටවල සංචාරකයන් එයාට අවශ්‍ය වෙලාවට කඩිනමින් වීසා එක ලැබෙන්නේ නැහැ. ටිකට් රිෆන්ඩ් එකක් කරන්න ඉල්ලා හිටියම ශ්‍රී ලංකා එයාලයින්ස් එකෙන් ඒවා දෙන්නේ නැහැ. ඒවා සමහර වෙලාවට දුරකථනයටවත් එන්නේ නැහැ. මුලාසුරාට මන්ත්‍රීතුමනි, විදුලිය නැත්තම් අපි සංචාරක ඇමතුමාට අවධානය යොමු කරාම එතුමා කිව්වා නොවැම්බර් මාසෙ ඉඳලා ඒ ප්‍රදේශවල විදුලිය කපන්නේ නැහැ කියලා. නමුත් ගිය සතියන්තෙත් මේ මොහොතෙත් සංචාරක ප්‍රදේශවල විදුලිය කපනවා. ජලය, විදුලිය, ඩීසල්, තාම පෙට්‍රල් පෝලිම් ටික තාම අවසන් වෙලා නැහැ. මේ ප්‍රශ්න විසඳන්න ඒ විතරක් නෙමෙයි, උද්ඝෝෂණ ගැන කතා කරනවා. සාමකාමී උද්ඝෝෂණ තියන්න පුළුවන් රටක් නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා, ඒ රටේ මිනිසුන්ට නිදහස තියෙනවා කියලා සෑහීමකට පත් වෙනකොට ඒ රටට මිනිස්සු එන්න කැමති වෙනවා. අද බෙහෙත් නැහැ, බෙහෙත් 160 ගානක් මේ රටේ නැහැ කියන බෙහෙත් නැති රටකට සංචාරක කරන්න සංචාරකයෝ වේවිද කියන ප්‍රශ්නය කල්පනා කරලා බලන්න. මේවට අපි විසඳුම දෙනවද? එහෙම නැතුව ලෝකයට කවුද කියන්නේ රටේ මේ රටේ ත්‍රස්තවාදයක් නැහැ? හැබැයි රජය පණිවිඩය දෙනවා ලෝකයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යම් යම් පුද්ගලයන්ට නඩු දාලා කටයුතු කළා මේ රටේ ත්‍රස්තවාදය තියෙනවා කියලා. ඉතින් එතකොට රටට එරෙහි, සංචාරක ව්‍යාපාරයට එරෙහි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ රජය. ඒ හින්දා කරුණාකරලා මේ පිළිබඳ අවධානය යොමු කළා රටට සංචාරකයෝ එන විදියට අවශ්‍ය කරන පහසුකම් ටික පරිසරය නිර්මාණය කළා දෙන්න. ඔබතුමා දන්නවා දෙනියාය ආසනේ නියෝජනයකට මන්ත්‍රීවරයා හැටියට අද තේවල මිල බහිනවා. දැන් මේ ලබන මාස වෙනකොට තවත් රුපියල් 30 40 50 බහිනවා තේ දැල්ලේ මිල. රබර් වල රුපියල් 300 ගානට. ඇයි? රබර් කිරි මේ රටට ගේන්න අවසර දීලා තිනවා අවශ්‍යතාවය සලකන්නේ නැතුව. ඉන්ඩස්ට්‍රි වලට, කර්මාන්ත වලට රබර් කිරි අවශ්‍යයි. හැබැයි ඒ සඳහා අවශ්‍යතාවය පිළිබඳව අධ්‍යයනයක් කරන්නේ නැතුව උහේන්න ඇරලා තිනවා. එතකොට මොකද්ද වෙලා තින්නේ? අද රබර් කර්මාන්තය ඉවරයි. කුරුඳු ටික අද සල්ලි එන්නේ නැහැ. කුරුඳු විකුණපු දවසෙන් දවස මිල පහලට යනවා කුරුඳු වල. ඉතින් තේපොල්, රබර්, කුරුඳු මේ හැමදේම අද ගොරකවල මිල කීයද? හැමදේම පල්ලෙහාට යනකොට අපේ රටට මුදල් එන, විදේශ විනිමය එන හැම අංශයකටම මේ විදියට පහර වැදෙනකොට විපක්ෂයෙන් අපිට උහුලගන්න බැරි වුණාට රජය මේ පිළිබඳව ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දූෂණය, වංචාව ඉහ වහා ගිහිල්ලා හැම තැනම අද කතා කරන්නේ තෙල් ගඩුවේ ගනුදෙනුවේ දූෂණයක් ගැන, ගෑස් ගනුදෙනුවේ දූෂණයක් ගැන. තැන් තැන්වල මුදල් හම්බු වෙනවා කෝටි ගණන්. මේ රටේ මිනිස්සුන්ගේ අයිතිය දෙන්නේ නැතුව පාලකයන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් තමන්ගේ සාක්කු පුරව ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක වැරදි. මේ මොහොතේ අපි අන්තර්ජාතික සම්බන්ධතා ගොඩනගා ගැනීම ඉතාම අවශ්‍යයි. අතිගරු ජනාධිපතිතුමා සම්මේලනයට සම්බන්ධ වීම ගැන ප්‍රශ්නයක් නැහැ. එතුමා සම්මේලනයට සම්බන්ධ වෙලා ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගන්න ඕන. හැබැයි අපි මාලදිවයිනේ කතානායකවරයා අපේ කණ්ඩායමේ ගෙනියනකොට මේ රටේ මිනිස්සු බලනවා මොකද වෙන්නේ කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ බදු වැඩි කරනවා. හැම කෙනාගේම බද්ද වැඩි කළා. බදු වැඩි කරන අතරේ බදු කපලා මේ රට කබාසිනියා කරපු නායකයා මැරෙන තුරා පවුලත් එක්ක ජීවත් වෙන්න අපේ බදු වලින් ගෙවන්න වෙලා. අනවශ්‍ය විදියට අපි උදේ දකිනවා ඇවිදින්න යනවා හමුදා නිලධාරි වටේට යනවා 30ක් විතර. එක්කෙනෙක්ට දවසකට වාහන යනවා 5ක් විතර. හමුදා නිලධාරියෙක් ඇවිදින්න යනකොට අර බදු ඇටියට අය කරගන්න යන මුදලෙන් දවසට රුපියල් 150,000ක් විතර වෙන් කරන්න ඕන උන්දට ඇවිදින්න. එහෙම නැත්නම් කොහෙරි යනකොට ඒ යන ප්‍රමාණයට ගෙදරට වියදම් කරන මුදල සාධාරණීකරණය කරන්න පුළුවන්ද? බදු වැඩි කරන අතරේ ඒ බදු වලට ඒ අය කරපු මුදල් වලට සාධාරණයක් වෙන්නේ නැත්නම් දුප්පත් අහිංසක මිනිසුන්ට කන්න නැත්නම් දරුවට පාසල් යන්න පොත පෑන ගන්න බැරි නම් ලෙඩාට බෙහෙත් ටික නැතුව මැරෙනවා නම් අපි කොහොමද මේ සියල්ල සාධාරණේ කරන්නේ? ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ඔබතුමාගෙන් මේ සභාවෙන් ඉල්ලන්නේ කරුණා කළා සාධාරණ වෙන්න, කරුණා කළා රට ගැන හිතන්න. අපි විපක්ෂයේ හැටියට රට ගොඩ නගන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න සූදානම්. හැබැයි ඒ සියල්ලට සාධාරණ වෙන්න දූෂණය, වංචාව, නාස්තිය නවත්තන්න.
ඔබතුමාට විනාඩියක් කාලයක් තියෙනවා.
අපල ගරු මාතෘතුමනි, ඔබතුමා කිව්වේ මේ අවසానයි කියලා.
විනාඩි දෙකක් කාලයක් තියෙනවා කියලා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි රටක් හැටියට මේ වැටිලා තියෙන තනෙන් ගොඩ ගන්න නම්, ගොඩ නැගෙන්න නම් මේ රටට ගැළපෙන නීතියක් අවශ්‍යයි. මැතිවරණ තියන්නේ නැතුව මැතිවරණ කල් දාලා පළාත් සභා නැති කරලා මේ ගෙන යන වැඩපිළිවෙල තුල අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් උදුර ගන්න උත්සාහ ගන්න බව ලෝකයට පේනවා. මේ රට ප්‍රජාතන්ත්‍රවාදය රැකින දකුණු ආසියාවේ තියෙන පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රට හැටියට මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගැනීම වෙනුවෙන් කැපවිය යුතුයි. නමුත් අද මේ මොහොත වෙන විට අපට තේරෙනවා, රටේ ජනතාවට තේරෙනවා, රජය හැරෙන්නේ මේ පැවැත්වීමට නියමිත වෙලා තියෙන පළාත් පාලන ඡන්දේ කල් දැමීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කරන්න. සීමා නිර්ණයක් ගැන දැන් කතා කරනවා. 8000ක් මන්ත්‍රීවරු අනිවාර්යයෙන්ම වැඩි. ඒක අපි පිළිගන්නවා. මේ පනත සම්මත කළ අවුරුදු 6යි. අවුරුදු 6ක් ඇතුළත මේ පනතට පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙනීමට කිසි කෙනෙක් කතා කරේ නැහැ. මේකෙන් 8000 අඩු කරනකොට 4000 කාන්තා නියෝජනය අඩු කරන්න හදනවද? තරුණ නියෝජනය අඩු කරන්න හදනවද? මේ පිළිබඳ ප්‍රශ්න එනවා. සීමා නිර්ණය පිළිබඳ කොමිෂන් සභාවක් දාලා ඒක ලේසියෙන් විනාඩියක් දෙන්න, මොහොතක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. සීමා නිර්ණය තමයි මැතිවරණය කල් දැමීම සඳහා උපයෝගී කරගන්න හදිසි අස්තය. මේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්නකොට ඉදිරිපත් කරපු කැබිනට් මණ්ඩල පත්‍රිකාවක ප්‍රතිඵලයක් හැටියට පළාත් සභා මැතිවරණය කල් දැම්මා. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ කතානායකවරයා පත් කරා කමිටුවක් සීමා නිර්ණය පිළිබඳ අවසාන නිගමනය දෙන්න. ඒ පනතට අනුකූලව, අනුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මාස දෙකකින් තීන්දුව දෙන්න තිබිච්ච ඒ කොමිෂමේ තීන්දුව අද වෙනකන් දීලා නැහැ. ඇයි ඒ දීලා නැත්තේ? මැතිවරණ කල් දාන ඕන නිසා. ඒ බෙහෙතම, ඒ තිත්ත බෙහෙතම, ඒ පාවිච්චි කරපු උපක්‍රමයම පාවිච්චි කළා. ප්‍රාදේශීය සභා මැතිවරණයත් කල් දාලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය, ජනතාවගේ ඡන්ද අයිතිය නැති කළා. මේ රට දියුණු කරන්න නොහැකි කියන එක අපිට මේ මොහොතේ කියන්න සිද්ධ වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි ගරු නලින් ප්‍රනාන්දු මැතිතුමා. ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, සභාව කල්තබන අවස්ථාව යෝජනා කරපු අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත්, මනෝ ගණේෂන් මන්ත්‍රීතුමාත් ඒ ඉදිරිපත් කරපු යෝජනාවේදී දෛනික ආහාර අවශ්‍යතාවය සපුරාගෙන නොහැකි වූ වතු ශේෂ්ත්‍ර ප්‍රමුඛ කරගත් ජනකොටස් සඳහා සහන ලබා දීම කියන ඒ යෝජනාවේදී විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන වතු කරයට විතරක් නෙමෙයි, මේ මුළු රටේම ආහාර සුරක්ෂිතතාවයත් ඒ වගේම ආහාර ලබා දීම පිළිබඳවත් ඒ වගේම ආහාර මිල පාලනය කිරීමෙන් තොරව ආහාර මිල වැඩිවීම තුලිනුත් ඒ වගේම මේ ආහාර මිල වැඩිවීම තුල ඒ ජනතාවට ආහාර ලබා ගන්න තියෙන අයිතිය එහෙම නැත්නම් තියෙන අවස්ථාව අඩු වීම තුලිනුත් මේ රටේ විශාල ප්‍රශ්නයක් ඇති උනායි කියන එක අපි සියලු දෙනා පිළිගන්නවා විශේෂයෙන්ම පහුගිය මාස කීපයක් මේ රටේ තිබ්බ ආර්ථික ප්‍රශ්න ආර්ථික ගැටලු එහෙම නැත්නම් මේ රටේ ආර්ථික වෙච්ච බලපෑම නිසා විශේෂයෙන්ම ඉන්ධන අර්බුදයක් ඒ වගේම ගෑස් අර්බුදයක් ඒ වගේම විදුලි කප්පාදුව නිසා වෙච්ච ඒ අපහසුතාවයේ ඇරුණම විශාල වශයෙන් බලපෑවේ මේ රටේ ආහාර සහ ආහාර සුරක්ෂිතතාවයට කියන එක අපි කවුරුත් දන්නවා විශේෂයෙන්ම ආහාර මිල වැඩිවීම තුළ මේ රටේ ජනතාවට වෙච්ච අපහසුතාවය නිසා තමයි පසුගිය මාස කීපෙම අපි මේ ආහාර මිල සම්බන්ධව විවිධ විවාද එහෙම නැත්නම් විවිධ කතා වලට අපි අවස්ථාව ලබා ගත්තේ. තමුන්නාන්සර් අපි සියලු දන්නවා අදලා දන්නවා අපේ රටේ විවෘත ආර්ථිකයත් එක්ක මේ රට ආහාර ආනයනය කිරීමට වගේම ආහාර ආනයනය කරපු ද්‍රව්‍ය වලින් යැපෙන ආර්ථිකයකට අපි සියලු දෙනාම ගමන් කෙරුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විශේෂයෙන්ම අපිට නිෂ්පාදනය කරගන්න තිබ්බ කෘෂිකර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනත් ආනයනය කරලා පරිභෝජනය කරන්නත් ඒ හරහා තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නත් මේ රටේ ජනතාවත් සියලු දෙනා කටයුතු කරන එක අපි සියලු දෙනා දන්නවා. විශේෂයෙන්ම මේ තුළ මේ ආර්ථික පසුබෑම තුළ විශේෂයෙන්ම ආනයනික භාණ්ඩවල මිල වැඩිවීම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන්න පළවෙනි හේතුව තමයි අපිට ආනයනය කිරීම සඳහා අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය රට තුළ නැතිවීම. ඒ වගේම ඒ ඩොලර් එකේ අගය ශ්‍රී ලංකාවේ ලංකාවේ රුපියල්ට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයකට පත් වෙනයි කියන එක අපි දන්නවා. විශේෂයෙන්ම මේ මාසේ ගත්තොත් රුපියල් 359 තිබ්බ ඩොලරේ අගය ශ්‍රී ලංකා රුපියල්ට සාපේක්ෂව ජූලි මාසේ 360යි, ජූලි මාසේ 360යි, අගෝස්තු මාසේ 360යි, සෙප්තැම්බර් මාසේ 362යි, ඔක්තෝබර් මාසේ 363යි, නොවැම්බර් මාසේදී 364 තත්ත්වයට අපිට ළඟා වෙන්න තිබුණා. ඒ වගේම ඒ මිල තමයි තිබ්බේ. ඒට සාපේක්ෂව බඩු මිල කළමනාකරණය කර ගැනීමත් ඒ තුලින් භාණ්ඩ මිල අඩු කර ගැනීමටත් විශාල පරිශ්‍රමයක් සිදු කිරීමට මට සිදු වුණා. ඒ අනුව තමයි ඒ ඩොලර් ප්‍රමාණය රට අවශ්‍ය කරන බඩු ප්‍රමාණය ගෙන්න ගන්න ඩොලර් නැතිවීම නිසා තමයි මම මහ බැංකුවත් සමග සාකච්ඡා කරලා විශේෂයෙන්ම කැබිනට් අනුමැතියක් ලබාගෙන විවෘත ගිලීම් තුලින් මේ රටට අවශ්‍ය කරන මාස 3කට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් ආනයනය කරලා ඒ අවශ්‍ය කරන භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කෙරුවේ. මේ හරහා යම් විශාල සහනයක් රටේ ජනතාවට ආවා වගේම ඒ වගේම බඩු මිල අඩු කරගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ US මිලියන 250කට අධික ප්‍රමාණයකට අවශ්‍ය කරන භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරලා ඒ භාණ්ඩ මේ රටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරුවා. ඒ වගේම විශාල වශයෙන් අපිට ආධාර කරන අපි මේ ප්‍රශ්නය දිහා බලලා මානුෂීය අපි ගැන කල්පනා කරපු විශාල රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් ඉන්දියාව ඇතුළු අපිට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මෙට්‍රික් ටොන් 70,000කට අවශ්‍ය ආසන්න ප්‍රමාණයක් මේ රට ලැබුණු ආධාර විදිහට ලැබුණා. ඒවත් අපේ රටේ ජනතාවට ඒ අවශ්‍ය කරන ප්‍රදේශවලට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා ලබා දෙන්න කටයුතු කරන්නත් අපිට හැකියාව ලැබුණා. ඒ නිසා අපිට තිබ්බ පළවෙනි ගැටලුව තමයි මේ රටට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න තිබ්බ ගැටලුවට අපි සාධාරණව විසඳුමක් ලබා දුන්නා. ඊට පස්සේ අපිට තිබ්බ ගැටලුව තමයි මේ ආහාර මිනිසුන්ට දරා ගන්න පුළුවන් මිලකට ලබා දෙන්න පුළුවන්ද? ඒ මිල අඩු කරගන්නේ කොහොමද කියන විශාල ගැටලුවකට අපි මුහුණ දුන්නා. ඒ අනුව අපි විශාල පියවරන් කීපයක් ගත්තු නිසා අද තමුන්නාන්සේල අපි කවුරුත් දන්නවා. මම උදාහරණයක් ගත්තොත් මේක මූලාශ්‍රයේ මහ බැංකු වාර්තාව අත්‍යවශ්‍ය භාණ්ඩවල අපි මැයි මාසයේ ජූලි මාසයේ සාපේක්ෂව නොවැම්බර් මාසෙ දිහා ගත්තම වියලි මිලිස් කිලෝ එකක් රුපියල් 300කින් අඩු වෙලා තියෙනවා. පරිප්පු කිලෝ එකක් රුපියල් 150ක් 165 කින් අඩු වෙලා තිනවා. පාම් පිටි කිලෝ එකක් රුපියල් 150 කින් අඩු වෙලා තිනවා. අල කිලෝ එකක් රුපියල් 100 කින් අඩු වෙලා තිනවා. සුදු සීනි කිලෝ එකක් රුපියල් 90 කින් අඩු වෙලා තිනවා. කැකුළු කිලෝ එකක් රුපියල් 40 කින් අඩු වෙලා තිනවා. අල රුපියල් 25 කින් අඩු වෙලා තිනවා. සම්බා කිලෝ එකක් රුපියල් 20 කින් නාඩු කිලෝ රුපියල් 15 කින් වැනි මුදලකින් අඩු වෙලා තිනවා. මේ නිසා තමයි අපි සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ ආහාර උද්ධමනය ආසන්න වශයෙන් 95ක තිබ්බ උද්ධමනය 85කට ප්‍රමණ ඒකක 10කින් අඩු කරගන්න අපිට හැකියාව ලැබුණේ අපි ඒ ගත්තු පියවර නිසා කියන එක මම තමුන් වහන්සේලාට මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අපිට විශේෂයෙන්ම පහුගිය කාලේ අපිට තිබ්බ ගැටලුවක් තමයි මේ රටේ තිරුඟු පිටි මිල විශාල වශයෙන් ඉහළ ගියා. තිරුඟු පිටි කිලෝ එකක් රුපියල් 400කට පමණ ඉහළ ගියා. ඉතාමත් ඉහළ මිලකට යද්දී විශේෂයෙන් වතුකරේ ජනතාව වගේම අනුකුත් ප්‍රදේශ ජනතාවටත් විශාල බලපෑමක් වුණා. ඒකට හේතුවක් තිබ්බේ විශේෂයෙන්ම තිරුඟු පිටි නිෂ්පාදන සමාගම් වලට අවශ්‍ය කරන ඒ තිරුඟු ඇට ගෙන්න ගන්න තියෙන අපහසුතාවය සහ ඩොලර් නැතිවීම. ඒ නිසා එයාගේ නිෂ්පාදනයේ 40%කට පමණ ප්‍රමාණයක් ඒ අයට නිෂ්පාදනය කර 60%ක් නිෂ්පාදනය කරගන්න බැරුව 40%ක නිෂ්පාදන දාරිතාවකට එයාට යන්න වුණා. එනිසා ඒ පුරවන්න තිබ්බ අවස්ථා සියලු දේ අපි ආනයනය කිරීම තුලින් පවත්වා ගන්න කටයුතු කෙරුවත් ඉන්දියාව තිරුඟු පිටි ආනයනය අපනයනය නවත්වපු නිසා අපිට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. එනිසා අපි තුර්කිය ඇතුළු අනෙකුත් රාජ්‍යයන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය තිරුඟු පිටි ආනයනය කිරීම තුලින් නැවතත් අපිට තිරුඟු පිටි මිල පාලනය කරගන්න එහෙම නැත්නම් තිරුඟු පිටි මිල 560 ගෙන ගන්න අපිට අවස්ථාව ලැබුණා. අද වෙද්දී තිරුඟු පිටි මිල රුපියල් 230කට තොග මිලත් 250කට සිල්වර මිල දක්වා අපිට අඩු කරගන්න අවස්ථාව ලැබීම තුලින් ඒකේ රටේ ජනතාවට ඒ තිබ්බ ප්‍රශ්නය එහෙම නැත්නම් ඒ තියෙන විශාල බලපෑම අඩු කරගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන අද අපි බිත්තර සහ සහල් සඳහා පාලන මිලවල් දෙකක් මේ රටේ ජනතාවට ඒ තියෙන බර දරන්න නැතුව එයාට දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙන මට්ටමකට ගෙන්න ගන්න නිසා අපි පාලන මිලවල් දෙකක් සඳහන් කරලා තියෙනවා. එකක් සහල් සඳහා පාලන මිලක් අපි තමුන්නාසලා දන්නවා පහුගිය මාස කීපයක් මාස 8කට 9කට ඉස්සෙල්ලා මේ රටේ කෘෂිකර්මාන්තයට තිබ්බ බලපෑම කෘෂිකර්මාන්තයේ අස්වැන්න අඩුවීම තුලින් රටට අවශ්‍ය කරන සහල් ප්‍රමාණය නැතිවීම තුල රටට ආනයනය කරපු සහල් ආනයනය කරන්නත් ඒ වගේම දේශීය ගොවියට අවශ්‍ය කරන සහන ලබා දීමේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්නත් කටයුතු කරා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අද අපිට ආනයනයේ සහල් යම් ප්‍රමාණයක අඩුවට ලබා ගන්න පුළුවන් වුණත් අපි මේ දිනවල සාකච්ඡා කරනවා ඉදිරි කන්නේදී අස්වැන්න නෙළන කාලයෙන් නිසා අපිට අවශ්‍ය කරන ආනයනික සහල් සීමා කරලා ඒ ගොවි මහත්තුන්ට වැඩි වාසියක් ලබා දෙන වැඩපිළිවෙලකට යන්න. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා බිත්තර මිල සම්බන්ධව. දැන් පසුගිය කාලේ අපි බිත්තර සඳහා සහතික මිලක් දැම්මත් අද වෙනකොට බිත්තර නිෂ්පාදනය සඳහා යන අමුද්‍රව්‍ය අපි ගත්තොත් බිත්තර දේශීය නිෂ්පාදනය කරද්දී අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තියෙනවා. විශේෂයෙන්ම අපි බඩගිනිඟු ගත්තොත් එහෙම නැත්නම් රයිස් පොලිෂ් ගත්තොත් එහෙම නැත්නම් කළු ඇට ගත්තොත් ඒ වගේ සියලු දේ නිෂ්පාදනයට අවශ්‍ය කරන සියලු දේ පල්ලැහැ බහිනවා. පල්ලැහැ බහලා තියෙද්දි මෙයා තවත් කියනවා බිත්තරේ වැඩි කරන්න ඕන කියලා. මම දන්න ආර්ථිකය නම් තමන්ට කරන අමුද්‍රව්‍ය වල මිල අඩු වෙනවා නම් ඒ වල තියෙන අමුද්‍රව්‍ය වල සහ අනිකුත් භාණ්ඩ වල මිල අඩු වෙනවා නම් නිෂ්පාදනයේ වැඩි කරන්න අවස්ථාව ලැබෙන ගමන් ඒ සාධාරණ මිලකට විකුණ ගන්න තියෙන අවස්ථාව තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා ඒ සඳහා පාලන මිලක් අපි පවත්වාගෙන යන්නේ මේ රටේ ජනතාව හන්දා මිසක් වෙන කාරණයක් නෙමෙයි කියන එකත් මම විශේෂයෙන් මතක් කරන්න ඕන. එතකොට දැන් අපිට මේ සඳහා විශේෂයෙන්ම මම කිව්වාගේ දැන් අපිට තිරුඟු පිටි මිලක් මේ තිරුඟු පිටි මිල ඉදිරි මාස සීපේ තුළ රඳවා ගන්නත් අපිට විශාල වගකීමක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි අද අපිට මාසිකට තිරුඟු පිටි පනස්දහක් අවශ්‍යතාව තිබ්බත් දේශීය සමාගම් අපිට විසිදහකට ප්‍රමාණයක් තමයි ටොන් නිෂ්පාදනය කරන්නේ. එනිසා පසුගිය මාස කීපය අපි දිගින් දිගට වැඩි කරගෙන ගිහිල්ලා ඔක්තෝබර් මාසයේ වෙද්දී මෙට්‍රික් ටොන් 33,000 ප්‍රමාණය වැඩි කරලා අපිට අවශ්‍ය අපිට පුළුවන් වුණා ඒ අවශ්‍ය කරන මෙට්‍රික් ටොන් 56 සීමාවට යන්න. එනිසා දැන් සෑම භාණ්ඩයක් පිළිබඳ අපිට යම් තීන්දුවක් එහෙම නැත්නම් යම් වගකීමක් අපිට තියෙනවා මේ මිල පාලනය කිරීම තුළ වගේම අවශ්‍ය කරන භාණ්ඩ ටික මේ රටේ තියාගන්න. ඒ වගේම මම විශේෂයෙන්ම සඳහන් කරනවා මම පසුගිය සතියේ
ඉස්සෙල්ලා
ඊළඟ උත්සව සමයක් තියෙනවා. විශේෂයෙන්ම උත්සව සමය ජනවාරි වෙනකන් මේ උත්සව සමය තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම ආනයනකරුවන් ඒ වගේම රටේ දේශීය නිෂ්පාදනකයන් ඒ වගේම සුපිරි වෙළඳසල් ජාලයේ සියලුම අයිතිකරුවන් එහෙම නැත්නම් ඒ අයගේ තියෙන ඉහළ කළමනාකරණත් එක්ක මම සාකච්ඡා කරා. ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් අපි හැදුවා. ඉදිරි මාස තුන තුළ භාණ්ඩ මිල වැඩිවීමක් නැතුව අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ටික සාධාරණ මිලකට ලබා දීම අපිට කරන්න පුළුවන් කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. විශේෂයෙන්ම අද අපි කතා කරුවා මේ මන්ද පෝෂණය තුළත් ඒ වගේම මේ වතුකරේ සහ අනිකුත් ප්‍රදේශවල තියෙන ඒ අයගේ අවශ්‍යතාවය අපිට ඉෂ්ට කරන්න පුළුවන්ද කියන එක ගැන අපි සාකච්ඡා කෙරුවා. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම මේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් හරහාම ඒ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අපි පාරිභෝගික සේවා කමිටු පිහිටලා තියෙනවා. අද වෙනකොට ලංකාවේ 227ක් පාරිභෝගික කමිටු පිහිටලා තියෙනවා. ඒ හරහා අවශ්‍යයෙන්ම රටේ තමන්ට අවශ්‍ය කරන ආහාර ටික ලබා ගන්න බැරි නම් තමන්ට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය අසීමාව තමන්ට ලබා ගන්න අමාරු නම් ඒ අයට මොන වගේ උදව්වක්ද එහෙම නැත්නම් මොන වගේ ආහාරද අවශ්‍ය වෙන්නේ කියන එක යම් වාර්තාවක් ලබා ගන්න ඒ කමිටුව හරහා අපිට අවස්ථාව ලැබෙනවා. ඒ තුලින් අපිට ලැබෙන ආධාර එහෙම නැත්නම් අපිට ලැබෙන විදේශ ආධාර වලින් ලැබෙන බඩු භාණ්ඩ ඒ ප්‍රදේශවලට අපිට දීලා ඒ අවශ්‍යතාවයේ තියෙන අයට ඒ හරහේ පවුල් වලට යම් සහනයක් ලබා දෙන වැඩපිළිවෙලකට අපිට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ අද ඉතාමත් කාලෝචිත යෝජනාවක් විශේෂයෙන්ම වතුකරේ ජනතාව විතරක් නෙමෙයි අපි සියලු රටේ ජනතාවට තියෙන මේ ප්‍රශ්නයත් ඒ වගේම ආහාර අර්බුදය තුළ කලමනාකාරීත්වය තුළ මේ කොහොමද තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්න කියන එක ඉෂ්ට කරගන්න අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම මන්ද පෝෂණය තුළින් මේ දරුවන්ගේ අධ්‍යාපනයට ඒ අයගේ ඉදිරිදා වැඩ කටයුතු වල තියෙන බලපෑම අඩු කරලා අපි සියලු දෙනා එකට එකතු වුණොත් මේ ජයග්‍රහණය මේ තත්ත්වෙන් ඉහළට යන්න පුළුවන්. මම හිතන්නේ මට විශේෂයෙන් වෙළඳ අමාත්‍යලය වශයෙන් මම බාරගත්තු මාස පහ තුළ යම් සාධාරණයක් ඉෂ්ට කරලා පාරිභෝගිකයට වගේම නිෂ්පාදනය වැඩි කරගන්න වැඩපිළිවෙලකට අපිට යන්න පුළුවන් කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. Honorable S.V. Radhakrishnan, you have 6 minutes. Order, please. සභාව මුලසුන සඳහා ඉන්ද්‍රා මහරුප මන්තුමා සභාව.
சபைக்கு தலைமை தாங்குகின்ற தலைவரவர்களே, இந்த நாள் திரு கௌரவ மனோகணேசன், கௌரவ அனுரகுமார திசாநாயக் அவர்களால் கொண்டு வரப்பட்ட இந்த பிரேரணையில் முக்கியமாக மலையக மக்களை பற்றி பேசுவதற்கான சந்தர்ப்பம் இருக்கின்றது. அதிலும் விசேஷமாக நாங்கள் ஒரு விஷயத்தை பார்க்கணும். மலையக சமூகம் என்று சொன்னால் அது பிற்படுத்தப்பட்ட சமுதாயம் என்று நாங்கள் சொல்ல முடியாது, பின்தள்ளப்பட்ட சமுதாயம் என்றுதான் நாங்கள் சொல்ல வேண்டும். பிற்படுத்தப்பட்ட சமுதாயம் என்றால் அது ஷெட்யூல் காஸ்ட்னு தான் சொல்றது. ஆனால் பின்தள்ளப்பட்ட சமுதாயம் என்றால் அரசாங்கத்தால் அரசாங்கத்தின் உத்தியோகத்தர்களால் எந்த வந்த அரசாங்கம் முழுமை எங்களை பின்தள்ளி செய்யப்பட்ட காரியங்களானால் அதை பின்தள்ளப்பட்ட சமுதாயம் என்று நாங்கள் சொல்லலாம். ஆங்கிலேயர் ஆட்சியாளர் பேட்ரிக் நோத் தொடக்கம் இன்றைய ஆட்சியாளர்கள் வரை தோட்ட தொழிலாளர்கள் அல்லது உழைக்கும் வர்க்கத்தின் அல்லது இலங்கையின் இந்திய வம்சாவளி மக்கள் என்ற அடிப்படையிலும் இன்று எழுச்சி பெற்று வருகின்ற சமூகமான மலையக இலங்கை பிரஜைகள் என்ற நிலையில் வரைக்கும் எமது மக்கள் பல்வேறு ஆட்சியாளர்களின் பின்தள்ளப்பட்ட ஒரு சமுதாயமாக இருக்கின்றது. பின்தள்ளப்பட்ட சமுதாயத்திலே அவர்களுடைய பொருளாதார பிரச்சினை, சமூக பிரச்சினை, கல்வி பிரச்சினை, சுகாதார பிரச்சினை, தொழில் வாய்ப்பு போன்ற பல்வேறு பிரச்சனைகளை நாங்கள் சொல்லலாம். அதனால்தான் இன்னைக்கு இந்த சப்ஜெக்ட இந்த பாராளுமன்றத்திலே எடுப்பதற்கான ஒரு சந்தர்ப்பம் கிடைத்திருக்கின்றது. இது சிங்கள மக்களும் சரி தமிழ் உறுப்பினர்களும் சரி இன்று பேசக்கூடிய ஒரு சந்தர்ப்பம் கிடைத்திருக்கின்றது. ஆகவே 1947 இலங்கை பாராளுமன்றத்திலே 7 உறுப்பினர்கள் மலையக சமுதாயத்தை சேர்ந்தவர்கள் இருக்கின்றார்கள். 1948 அந்த 7 சமுதாயத்தை சேர்ந்த இந்திய வம்சாவளியை சேர்ந்த சமுதாயத்தை சேர்ந்தவர்கள் 1949 இந்த பாராளுமன்றத்தில் அப்புறப்படுத்தப்படுகின்றார்கள். காரணம், குடியுரிமை இல்லாமல் ஆக்கப்பட்டிருக்கின்றது. ஆகவே குடியுரிமை இல்லாமல் ஒரு சமூகம் 40-50 வருடமாக வாழ்ந்திருக்கின்றது என்றால் அது மலையக சமூகம். ஆகவே அந்த மலையக சமூகத்தை பேச பேச வேண்டிய சந்தர்ப்பம் இன்று எங்களுக்கு இருக்கின்றது. இலங்கையிலே பல்வேறு காலத்திலே பல்வேறு சட்டங்கள் கொண்டு வந்து இந்த மக்களுக்கு பிரஜா உரிமை கொடுக்கப்படுகின்ற ஒரு சூழ்நிலை ஏற்பட்டது. 1964 பிரஜா உரிமை சட்டத்தின்படி 7500 பேர் இந்தியாவிற்கும் 3,25,000 மக்கள் இலங்கை குடியுரிமைக்கும் சிபார்சு செய்யப்பட்டிருக்கின்றது. ஆனால் அதிகாரங்கள் மட்டத்திலே உள்ள முறையில் விண்ணப்பங்கள் கையளிக்கப்படாது. இந்திய வம்சாவளி தோட்ட தொழிலாளர்கள் எமது பாட்டாளி வர்க்கத்தினரும் பெரும்பான்மையான சந்தர்ப்பத்திலும் குடியுரிமை மறுக்கப்பட்டது. அதே போல இந்நிலையில் விசாரணைகளில் இந்தியர்கள் என அடையாளப்படுத்தப்பட்டு அங்கேயே திரும்பி அனுப்புதல் மூலம் முடிவுக்கு வந்திருக்கின்றதையும் மறக்க முடியாது. இலங்கை அரசு 1954 நேரு கொத்தலாவளா ஒப்பந்தம் செய்தது, 1964 சிறிமா சாத்ரி ஒப்பந்தம் செய்தது, 1974 சிறிமா இந்திரா ஒப்பந்தம் என்று செய்யப்பட்டது. அதற்கு பிறகு 1978 ஜேஆர் ஜெயவர்தனா 87 ஜேஆர் ஜெயவர்தனா ராஜீவ்காந்தி ஒப்பந்தம் செய்யப்பட்டு எஞ்சியிருந்த 96,000 பேருக்கு இங்கே குடியுரிமை வழங்கப்பட்டது. ஆகவே இவ்வாறு படிப்படியாக குடியுரிமை வழங்கப்பட்டாலும் அந்த மக்களுடைய கல்வி 1987-88 பிறகுதான் பாடசாலைகள் உருவாக்கப்பட்டது. ஆகவே அவருடைய உரிமைகள் மறுக்கப்பட்டிருந்த அந்த கடந்த காலங்களிலே இந்த மக்களை பின்தள்ளப்பட்ட சமுதாயம் என்று சொல்லாமல் நாங்கள் என்ன சமுதாயம் என்று சொல்வது? ஆகவே இன்று படிப்படியாக அந்த சமுதாயம் மாகாண சபை தேர்தல், உள்ளூராட்சி சபை தேர்தல் மூலமாக தனக்கான ஒரு தனி யுகத்தை வகுத்துக் கொண்டு வந்தாலும் கூட இன்று இந்த ஏற்பட்டிருக்கின்ற கோவிட் நிலைமைக்கு பிறகு இன்று அரசாங்கத்திலே ஏற்பட்டிருக்கின்ற இந்த பொருளாதார சிக்கல், அரசியல் சிக்கல் காரணமாக மலையக மக்கள் மிகவும் பின்தங்கிய ஒரு சமூகமாக காணப்படுவதை நாங்கள் இங்கு அவதானிக்கக்கூடியதாக இருக்குது. அந்த வகையிலே இன்று காலையில் திரு மனோகணேசன் அவர்கள் சொன்னது போல 3 வேளை சாப்பாடு 2 நேரமாக இருக்கிறது, 2 வேளை சாப்பாடு 1 நேரமாக இருக்கின்றது. இதையெல்லாம் அந்த சமுதாயத்திலே ஏற்பட்டிருக்கின்றது. ஆகவே நான் சொல்லவில்லை மலையக மக்களுக்கு மட்டும் இந்த பிரச்சனை இருக்கு என்று சொல்லவில்லை, கிராமத்திலே வாழ்கின்ற சிங்கள மக்களுக்கும் இந்த பிரச்சனை இருக்கின்றது. ஆனாலும் கூட ஒதுக்கப்பட்ட சமுதாயமாக இருந்த மக்களுடைய பிரச்சனைகளை தீர்ப்பதற்கு அரசாங்கம் முன்வர வேண்டும் என்பதுதான் எங்களுடைய இன்றைய இந்த கூட்டத்தினுடைய இந்த பேச்சினுடைய நோக்கமாக இருக்கின்றது. விசேஷமாக அரசாங்கம் 2008-2007 காலங்களிலே சந்திரிகா குமாரதுங்க பண்டாரநாயக்க அவர்களால் ஒரு அமைச்சு உருவாக்கப்பட்டது. விசேஷமாக பெருந்தோட்ட மக்களுடைய பிரச்சனைகளை தீர்ப்பதற்காக தோட்ட உட்கட்டமைப்பு அமைச்சு என்று உருவாக்கப்பட்டது. ஆனால் இந்த அமைச்சு இன்று இருக்கவில்லை. அதற்கு பிறகு வந்த எந்த அரசாங்கங்களோ இதை தொடர்ந்து செய்வதற்கான
நடவடிக்கை உள்ளன.
ஆகவே இந்த இன்று தோட்டங்களிலே வீடு கட்டுற பிரச்சனை இருக்கின்றது, கிராம சேவர்கள் இல்லாத பிரச்சனை இருக்கின்றது, தனியார் கம்பெனிகள் தோட்ட நிர்வாகத்தால் பெருந்தோட்ட சமூகத்திலே அவல நிலை காணப்படுகின்றது, காலம் தாழ்த்தியே இலவச கல்வி கிடைக்கப்பட்டது, மாகாண சபைகள் உருவத்தின் பின்னர் மாகாண சபைகளில் மாற்றங்கள் ஏற்பட்டன, பெருந்தோட்ட குடியிருப்புகள் அடிப்படை வசதிகள் இன்று மிக மோசமாக இருக்கின்றது, ஆபத்தான முறையிலே மின்சாரம், பழைய லைன் குடியிருப்புகள் இன்னும் மோசமாக இருக்கின்றன, பெருந்தோட்ட தபால் சேவையிலே முழுமையாக இணைக்கப்படாமல் இருக்கின்றது, இவற்றுள் குறிப்பிட்டு செல்லக்கூடிய தோட்ட சுகாதார முறை மிக மோசமாக இருக்கின்றது. ஆகவே இந்த நிலையிலே கல்வியை பற்றி நாங்கள் பேசும் பொழுது ஒரு சில வார்த்தைகளை சொல்ல வேண்டும். இன்று இந்த புதிதாக அரசாங்கத்தால் சொல்லப்பட்டிருக்கின்ற கல்வி மறுசீரமைப்பிலே ஜோன், அதாவது வலயங்கள் பிரிக்கப்படும் பொழுது 100 ஜோன்ல 156 பாடசாலைகள் இருக்கின்றன, கிட்டத்தட்ட 46,961 மாணவர்கள் இருக்கின்றார்கள், 3,421 ஆசிரியர்கள் இருக்கின்றார்கள். ஹட்டன் பகுதியிலே 148 பாடசாலைகள் இருக்கின்றன, 48,196 மாணவர்கள் இருக்கின்றார்கள், 3018 ஆசிரியர்கள் இருக்கின்றார்கள், கொத்மலையிலே 86 பாடசாலைகள் இருக்கின்றன, 21492 மாணவர்கள் இருக்கின்றார்கள், 1568 பாடசாலைகள் ஆசிரியர்கள் இருக்கின்றார்கள், வளப்பனையிலே 89 பாடசாலைகள் இருக்கின்றன, 21455 மாணவர்கள் இருக்கின்றார்கள், 1455 ஆசிரியர்கள் இருக்கிறார்கள், அங்குராங்கட்டையிலே 69 பாடசாலைகள் இருக்கின்றன, 22637 ஆசிரியர் மாணவர்கள் இருக்கின்றார்கள், 1572 ஆசிரியர்கள் இருக்கின்றார்கள். ஆனால் இந்த வளையங்களை பிரிக்கும் பொழுது 21000 மாணவர்களுக்கு ஒரு வளையம் என்று பிரிக்கப்பட்டிருக்கின்றது. ஆனால் நூரேலியாவும் மஸ்கலியாவையும் ஒன்றாக இணைத்து 4 வளையங்களாக பிரிக்க வேண்டிய இந்த கட்டாயத்தை 3 வளையங்களாக பிரிப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட்டிருக்கின்றது. இது மலையக கல்வியிலே ஒரு மிக பாரதூரமான விஷயத்தை ஏற்படுத்தும். ஆகவே இதை சரி செய்து, இதை சரியான முறையிலே செய்து, 4 பிரிவுகளாக 4 வளையங்களாக பிரிப்பதற்கான ஏற்பாடுகளை செய்யும்படி கேட்டுக் கொள்கின்றேன். என்னுடைய உரையை நிறைவு செய்கின்றேன்.
நன்றி கௌரவ உறுப்பினர் அவர்களே. இலங்கட்ட கரு அருதிக பெர்னாண்டோ மதித்துமா ஒபத்துமாட்ட வினாடி தொலாக்க காலையாத்தினோ
கரு
வினாடி நமைக்க காலையாத்தின்
அடுனா கரு முலாசனாருட மந்திரி துமணி அது மே முகத்த விட மே ரட்டை அத்விலாத்தின மே தத்து சஹா எபிடி மது சாக்காச்சாக நவஸ்தாவிதி வச்சன கீபே பிரகாஷ்கரன் லபீம சத்துட்டு கருணா கரு முலாசனாருட மந்திரி துமணி மமிதன்னி இத்திஹாசே கவதாவத்தடியே அபிசீலு தினாம சக்ரியவ தேசபாலன பேத பக்ஷபாட அகம் ஜாதி குல ஏ சீரும தேவால் பெத்தகிறதியல மேலட்டி அநாகத்தை வேணுவேன் அநாகத அபிவிருத்தி வேணுவேன் தருவான் வேணுவேன் விசேஷன்ம வெடகட்ட கட்டிது கண்டோன காலியாக இக்காலே தம்மை லிமிலாத்தியேன் மம இத்தனமா அது சீலு தினாம ஹுங்குதனிக் மீ வகைகீப தீரும் மார்கின தீனோ அப்பி பௌகியதாசில் அப்பி அப்பி ராஜாக்துல கட்டியது கரதி அப்பெண் மெண்டோன இத்துக்காம் அப்பே அமாத்தன்சரின் அப்பி திரும்பி இஷ்டகலாம் மன்ன மதக்காய் மம வவிலி கர்மாந்த ராஜ்யமாத்தி வரையாட்டியர் வெடபாரகத்தாம் கரு முலாசனானுடைய மந்திரித்துமினி மேரட்டே பொல் கர்மாந்தேன் டாலர் மில்லியன தேசியக்கு விதர காரணத்தமாய் மேரட்டே ஆர்டிக்கெட் ஆதாயம் எக்குத்தூண்டி அப்பே மட்ட மதக்காய் அப்படி விசால வடபிலிவெல சாக்காச்சா கல்ல எவக்கடை ஹிட்டபு ஜனாதிபதி கோட்டாபே ராஜபக்ச மெத்துமாகே சம்பூர்ண சக்தி எக்கட லபிடா மம தன்னை அனித் தேவால் கன எத்துமாகே சமஹார பிரதிபத்தி சமஹார தீந்து கன விவேச்சன தீனோ அப்படி தீனோ ஹபை வவிலி கர்மாந்தேட்ட எத்துமா விசால சாயோகி அத்துன பொல் கர்மாந்தேட்ட எதுன சாயோகி அத்தைக்கல விசேஷம் பொல்லாசித கர்மாந்தவரின் டாலர் மில்லியன நமசியக் மேரட்ட கிரால் தென்ன புல்வாங்குனா தாதாப்பி ஐஎம்எஃப் கட்டு கிஹில்ல சாக்காச்சா கல்ல இல்லாண்டே டாலர் பில்லியன திகத்துனக்க காண மம தான ஐஎம்எஃப் காண திக்கல மகிதான கிரீன் லைட் கிளப்பினி சிறுதுனாம ஹிதனவா ஏகா திக்க லோகே அணிக்கு மூல்ய சங்விதானம் சகயோகி அப்படி லபிக்கல அப்படி ஐஎம்எஃப் ராவடே அனவா அப்ப அப்படி அப்படி ஐஎம்எஃப் ரிஜு அப்படி லபின முதல சாமானியம் கத்தாம் டாலர் பில்லியன் திகத்தன் துணா ஹபை பொல் கர்மாந்தேங் வித்தராக் பசுகே கால டாலர் மில்லியன் நமசியாக் அப்படி அம்புனா மே பொருள் கர்மாந்தே டாலர் மில்லியன் நமசியாக் வகை கானா கம்பில தீனோ இது கூட வெவில் கர்மாந்தே வெவில் கர்மாந்தே துடின் விசால சக்தி அமீரட்டே ஆதாயம் எக்குதுவின் அவஸ்தாவாக இலங்கட அப்படி கௌருத் கதாக்கன சஞ்சார கர்மாந்தே சஞ்சார கர்மாந்தே மமி தன்னி அப்படி சிலு தினாட்டம் ரிஜுவ விதேச முதல் லபின பிரதான கர்மாந்தே தமே சஞ்சார கர்மாந்தே சஞ்சார கர்மாந்தே கண்டு கத்தாம் அப்படி சமாரக்கிறாட்ட புதுமிதனோ அப்படி தர்ஷனீய மூது தீரத்தீனோ விரலக்தீனோ தேசகுணிக கலாபத்தியனோ அப்பிட்டு தேவந்த சிஸ்தாச்சாரியக்கல அப்பிட்டு உருமச்ச விசால தயக்தீனோ இல்லங்க அப்பி கத்தாம அப்பி உபதின்ம அப்பி சீலும ஜாதி மேரட்டி இப்பதிச்ச சீலும ஜாதின் சினா வினாய ஆகாந்துக்கு சத்காரம் ஹொந்தின் தன்னாய எத்தகூட எஹம கத்தாம லோகே மங்கிதானே டைவர்சிட்டி கேன எக கத்தாம விவிதாங்கீகரணே கிட்ட கத்தாம மமி தன்னே லோகே ஹொந்தம ரட்ட தமாய மே ரட்ட மே ரட்டே தீர பீட்டீம தூபத்தக் கடியட ஈலங்கட கத்தாம தேசகுனிக கலாப
ඔබතුමා දන්නවා මන්නාරම නම් මන්නාර අපිට කාන්තාර දේශගුණයක් ඕන නම් මන්නාරම තියෙනවා. ඊළඟට අපිට එක පැත්තකින් සීත දේශගුණයක් වුණා නම් නුවරින් උඩට ගියාම සීත දේශගුණය තියෙනවා. මං හිතන්නේ දැන් ඔය රත්නපුරෙන් පටන් ගත්තාම දියෑලි විශාල සංඛ්‍යාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට කියලා ඔස්ට්‍රේලියාවේ දියල්ලක් බලන්න කිලෝමීටර් 2300ක් යන්න ඕන. ඒ 2300 ගියාම තමයි ඒකත් එක අපිට හිතා ගන්න බෑ ඒවා දියල්ලිද කියලා. එතකොට එක පැත්තකින් ගත්තාම මේ මූදු තීරය අපේ වෙරළ තීරය. දැන් මම ගරු මුලාසරාරුණ මන්ත්‍රීතුමනි මට දැන් හම්බෙලා තියෙන්නේ නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය ධුරේ. නාගරික සංවර්ධන අමාත්‍ය ධුරේ යටතේ තියෙනවා වෙරළ සංරක්ෂණය. මම දන්නේ මේ රටේ වෙරළ අපි පහුගිය දවස්වල ගෙනල්ලා කතා කරපුවාම හැමදාමත් දැන් අපේ රාජ්‍ය දෙපාර්තමේන්තු ලෑස්තිලා ඉන්නේ රජෙන් හම්බෙන මුදල් වලින් තමයි ඒ ආයතන යැපෙන්නේ. මම ගෙනල්ලා කතා කරා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගරු මූලාසනාරුට මන්ත්‍රීතුමනි හැමදාමත් කරලා තියෙන්නේ රජෙන් මුදල් හම්බුනාම රජෙන් ගල් ටික දානවා. රජෙන් මුදල් හම්බුනාම වැලි ටික දානවා. එහෙම කරලා වෙරළ සංරක්ෂණය කරනවා. ඊට වෙරළ ආශ්‍රිතව ඒ විදිහට වැඩ කටයුතු කරනවා. මම ඒ අයගෙන් ඇහුවා ද රජයට විශාල මුදලක් යනවා වැටුප් සඳහා. රජයට මුදල විශාලක් මුදල විශාල මුදලක් යනවා මේ ව්‍යාපෘති සඳහා. ද අපි සුවංගව නැගිටින්නට දෙපාර්තමේන්තුවක් හැටියට අපිට මොනවද අපේ තියෙන යෝජනා? මම කිව්වා තමුන්නාන්සල මගෙන් යෝජනා නෙමෙයි තමුන්නාන්සලගේ යෝජනා දෙන්නේ. එතකොට අද මම ඉතාමත් සතුටු වෙනවා අද ඒ අය යෝජනා වගේක් ගෙනල්ලා තියෙනවා අපේ රටේ වෙරළ කලාප හැටියට නම් කළා. ඒ වෙරළ කලාප වලට අවශ්‍ය කරන පහසුකම් ටික දීලා. ඒ පහසුකම් රජයේ මුදලින් නෙමෙයි. ඇත්තටම වෙරළ කලාප සංචාර කර්මාන්තයත් එක්කලා. අපි දැකලා දිනා ලෝකේ දැන් ඇමරිකාව වගේ රටකට ගියාම ඇමරිකාවේ මයාමි වෙරළ තීරයට ගියාම ඒ මයාමි වෙරළ තීරයේ තුල දැන් අපි දැකලා මේ මූදේ නාන්න යනවා. ඊළඟට ඒ වෙරළ ඒ අය භුක්ති විඳිනවා. දරුවෝ වෙනම වෙරළ භුක්ති විඳිනවා. දෙමව්පියෝ වෙනම දෙමව්පියෝ ඒක නේ ඉතාමත් ලස්සන පරිසර කලාපයක් නැත්නම් වෙරළ කලාපයක් ඇති කරගෙන ඒගොල්ලෝ ඒකට විශාල සංචාරක ආකර්ෂණයක් ඇති කරගෙන වැඩ කටයුතු කරනවා. එතකොට මෙහේ වෙරළ කලාප මේ වෙරළ අපිට මම හිතන්නේ අපිට දෙන හොඳම දේ තමයි මම හිතන්නේ දේ තමයි හුඟ දෙනෙක් එන්නේ මේ ලංකාවේ බීචස් වලට නැත්නම් වෙරළට එන්නේ. එතකොට මේ වෙරළ ගත්තාම සමාන තැන්වල සමහර හෝටල් වල ඒකාධිකාරී වාට මේ වෙරළවල් පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඒවා භුක්ති විඳිනවා තමන්ගේ කියලා පවත්වාගෙන. සමහර තැන්වල එක එක පුද්ගලයෝ විසින් මේ වෙරළ අත් කරගෙන තියෙනවා. අනවසර ඉදිකිරීම් තියෙනවා. හැබැයි අද ගත්තාම මේ වෙරළ විතරක් හරියට කලාප හැටියට නම් කරලා ලංකාවේ තියෙන හොඳම වෙරළ කලාප ටික නම් කරගෙන ඒවලට ආයෝජන අවස්ථාත් සලසලා දීලා ඒක සංචාර කර්මාන්තයත් එක්කලත් සම්බන්ධ කරලා පොදු මහ ජනතාවටත් භුක්ති විඳින්න පුළුවන් විදිහට කරන්න මම හිතන්නේ කාලය ලැබිලා තියෙනවා. ඒකෙන් ඒ දෙපාර්තමේන්තුවට විශාල මුදලක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම දැක්කා මගේ යටතේ තියෙනවා ගොඩනැගිලි දෙපාර්තමේන්තුව කියලා එකක්, බිල්ඩින්ස් ඩිපාර්ට්මන්ට් කියලා. මම හිතන්නේ මෙතන ඉන්නවා විමල් වීරවංශන්තුම මේ අමාත්‍යංශයේ බාර කටයුතු කරා. ඒ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව ගත්තාම අද රජයෙන් යැපෙන සම්පූර්ණයෙන්ම පුනරාවර්තන වියදම් රජයෙන් ලබා ගන්න. එහෙම නැත්නම් රජයේ මුදල් දුන්නේ නැත්නම් ඒ ආයතන ඉවරයි. හැබැයි මොකද්ද මේ ආයතන? මේ ආයතන තමයි මේ රටේ සමස්ත ගොඩනැගිලි ක්ෂේත්‍රයට රජයේ ගොඩනැගිලි වලට සම්පූර්ණ උපදෙස් දුන්න, ඊළඟට ටෙක්නිකල් සර්විසස් දුන්න ඒ ආයතන. හැබැයි ඒ ආයතනයට පෞද්ගලික අංශයේ දෙයකට උදව් කරන්න විදියක් නැහැ. විදේශ මුදල් ප්‍රභවයකින් අරගෙන මුදල් ටිකක් අරගෙන ඒ ආයතනය තුළ ඒ ආයතන ස්වයංව යැපෙන ආයතනයක් බවට පත් වෙන්න රජයේ දෙපාර්තමේන්තුවලට හැකියාවක් නැහැ. දැන් මගේ යටතේ තියෙන කොළොන්නාව වැඩ දෙපාර්තමේන්තුව මම ගිහිල්ලා බැලුවා. අක්කර 9ක විතර භූමි භාගයක කොළොන්නාව ප්‍රදේශයේ ඉතාමත් වටිනාම තැනක ගරු මුලාසනාරු උඩ මන්ත්‍රීතුමනි යකඩ වලින් හදන සියලුම දේ හදන්න පුළුවන් කර්මාන්ත ශාලාවක් ඒක. එදා බ්‍රිතාන්‍ය යුගයේ ඉඳලා ඉතාමත් හොඳින් රජයේ දෙපාර්තමේන්තුවට රෝහල් වලට පාසල් වලට යකඩ වලින් කරන සියලුම දේ කරපු තැනක්. දැන් ඒක අපිට බැරි වෙලා තියෙනවා ඒකේ මාකටිං ආම් එකක් හදාගන්න. අඩු ගානේ කමර්ෂල් වයබල් වෙන තැනක් හැටියට මාකටිං ආම් එකක් හදාගත්තා නම් අඩු ගානේ රජයෙන් මුදල් ටික හම්බෙලා යැපෙන ආයතනයක් නෙමෙයි සුවංගම
නැගෙන
අපිට අවස්ථාවක් දෙනවා. ඉතින් මම හිතන්නේ සියලුම රජයේ දෙපාර්තමේන්තු රජයේ ආයතන වලට අපි දෙන්න ඕන ඉලක්කයක්. ඒ අයට කියන්න ඕන තමන්ගේ මුදල් ටික එහෙම නැත්නම් තමන් විශේෂයෙන්ම රටේ ආර්ථිකයට ශක්තිමත් වෙන විදියට මේ ආයතන හැදෙන්න ඕන. ඉතින් මම කියාගෙන ගියේ ගරු මුලාසනාරුණ්ඩ මන්ත්‍රීතුමනි මේක තමයි අවස්ථාව. අපිට නීති තියෙනවා නම් මොන හරි නීති තියෙනවා නම් හරස් වෙන නීති ඒ සියල්ල ඒ නිසීරම නීති වෙනස් කරගෙන අඩපඩක් වෙනස් කරගෙන ආර්ථිකයට ශක්තිමත් ශක්තියක් වෙන විදිහට සම්පූර්ණයෙන්ම දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් සංස්ථා වෙන්න පුළුවන් රජයේ ආයතන වෙන්න පුළුවන් පෞද්ගලිකාංශ වෙන්න පුළුවන් ඒ සියල්ලක්ම මේ විදිහට සකස් කරන විදිහට නීති පද්ධතිය හදාගන්න මම හිතන්නේ අද සියලු දෙනාගම යුතුකම ඊළඟ පාර්ලිමේන්තු ප්‍රතිවර්ණය වෙනකන් තියෙන මේ කාල පරිච්ඡේදයේ මම හිතන්නේ අපි සියලු දෙනාම පාවිච්චි කරන්න ඕන වෙනස්කම් ඇති කරගන්න. අපි දන්නවා දැන් මේ මේ ඉතා විශාල ප්‍රශ්නයක ඉන්නේ. එහෙනම් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නට අපිට කරන්න තියෙන දේවල් තමයි දැන් සමහරක් වැඩ කරන්න ගියාම මැති අමතිකම් කරපු අය ගොඩක් අය ඉන්නවා මෙතන. සමහරක් ආයතනවල වැඩ කරන්න ගියාම නීතිය අහරස් වෙනවා. අපිට හොඳටම දන්නවා මේ නීති ටික සකස් කරගන්න නැතුව මේ ගමන යන්න බැහැ කියලා. ඒකට ඒවක් සකස් කර ගැනීම මම හිතන්නේ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට හා විපක්ෂයේ ආණ්ඩු පක්ෂය හැටියට අපි සිරුදරාංග භාගකීම. ඒ නීති ටික හදාගෙන ඒ පනත් ටික හදාගෙන ආයතන වලට හරියට ඒ කාර්ය පරිපාටිය හැම ආයතනයක්ම නිකන් යැපෙන ආයතනයක් බවට පත් කරන්නේ නැතුව රජයේ ආයතනයක් බවට පත් කරන්නේ නැතුව සුවංව නැගිටලා රටේ ආර්ථිකයට ශක්තිමත් වෙන ආයතනයක් බවට පත් කිරීම තමයි අපේ සැබෑ ඌමනා වෙන්න ඕන. ඉතින් ඒක නිසා මම හිතනවා මේක තමයි අවස්ථාව. ඒ වගේම තමයි දැන් අපි දන්නවා කොළඹ නගරය ගත්තාම නාගරික සංවර්ධනය සහ පහත් බිම් සංවර්ධන අධිකාරිය. ඉතා විශාල වටිනා ඉඩම් රාශියක් තියෙනවා. ආයෝජන අවස්ථා සලසල් දෙන්න පුළුවන් නේද? ඒවා සමහරක් වෙලාවට මම හිතන්නේ මම දන්නේ මෙච්චර කල් සමහරක් ආයතන. ගරු සභාපතිතුමනි මට එක අවස්ථාවක් දෙන්න. දැන් මම මගේ යටතේ තියෙන හයට් හෝටලේ කොළඹ හයට් හෝටලේ මම කියලා බැලුවා හයට් හෝටලේට ඩොලර් මිලියන 90ක් වියදම් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවයි EPF එක Employees Provident Fund එක. එතකොට සේවක භාරකාර අරමුදරයි ලිට්‍රෝ ගෑස් එකයි ඩොලර් මිලියන 90ක් වියදම් කරලා දැන් අටසැකිල්ලක් වගේ
පොඩට කාලය අවසන්යි
මං ඉවර කරනවා අටසැකිල්ලක් වගේ මේක ඉතාමත් වටිනා දෙයක් හැටියට මම මේ ප්‍රකාශ කරන්න ගරු පාර්ලිමේන්තුවට දැන් ඒ ඩොලර් මිලියන 90ක් වියදම් කරලා තියෙනවා එතකොට තව ඩොලර් මිලියන 90ක් ඕන වෙලා තියෙනවා මේකේ ඉතිරි වැඩ කටයුතු කරන්න ඊළඟට අපිට ණය තියෙනවා තව ඩොලර් මිලියන 30ක් විතර ඒ විදිහට ගත්තාම ඩොලර් මිලියන 210ක් ඕන වෙලා තියෙනවා හයට් එකට මම කිව්වා අර ඩොලර් මිලියන වියදම් කරලා තියෙන ඩොලර් මිලියන 90 පැත්තකින් තියලා ආයෝජකෙකුට ආයෝජන අවස්ථාව සලසලා දෙමු ඒ ඩොලර් මිලියන 30 දැනට අවශ්‍ය වෙලා තියෙන ඩොලර් මිලියන 30 ලබාගෙන ඒ අයට කියනවා තමන් අර ඉතුරු වැඩ කොටස් ටික ඉවර
කරගන්න
ඉවර කරගෙන ඒක සක්‍රීය තැනක් බවට පත් කරන්න ඒක ඔපරේෂන්ස් පටන් අරගෙන ඒක මැනේජ්මන්ට් එක හරියට කරලා සංචාර කර්මාන්තයට මේ මේ විශාල ආයතන මේ වගේ ආයතන ගොඩක් තියෙනවා කොළඹ විතරක් ගත්තොත් ගරු සභාපතිතුමනි ඒක නිසා අපි කියන්නේ මේක තමයි අවස්ථාව අපි ආයෝජකෙන්න එන්න දීලා සංචාරකෙන්න එන්න දීලා රජය සියලුම දෙනාම මම හිතන්නේ පක්ෂ විපක්ෂ දෙනාම එක මතයකට ඇවිල්ලා කටයුතු කරන්න පුළුවන් දැනකට ඇවිල්ලා දෙනවා මම හිතන්නේ කාලය හරස් වෙන නිසා මම ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාව අපි මගහර ගත්තොත් මම හිතන්නේ නැවතත් ඉතාමත් අවාසනාවන්ත තැනකට මේ රටේ ඇයි
හරි බොහොම ස්තුතියි ඊළඟට ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි මම හිතන්නේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට ආර්ථික කඩාවැටීමට දායක වෙච්ච අය තවදුරටත් ඉස්සරහා ඉන්නවා දැකීම ඉතා කනගාටුවට කාරණයක් නලින් ප්‍රනාන්දු ඇමතිතුමා කතා කරා හැබැයි එතුමා පහුගිය කාලේ මේ හාල් මෙට්‍රික් ටොන් 106කට වැඩි ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා සහල් අවශ්‍යතාවය අපි දන්නා පොහොර ප්‍රශ්න නිසා සහල් යම් ප්‍රමාණයක් ගෙනීමේ අවශ්‍යතාවය තිබුණත් ඒ අවශ්‍යතාවයට වැඩිය හාල් ගෙනල්ලා අද ගොවියව අමාරුවේ දාලා තිනවා හොඳ වෙලාවට කෘෂිකර්ම ඇමතිතුමත් එන්නේ දැන් මේ වෙලාවේ වී මිල දී ගන්නේ වී මිටිය සාමාන්‍ය කිලෝ 64ක මිටියක් තමයි වී මිටිය විදිහට අපේ ගොවියෝ දෙන්නේ රුපියල් 6600 තමයි අපේ කෘෂිකර්ම ඇමතිතුනි වී මිටිය මිල දී ගන්න. ඒ කියන්නේ රුපියල් 105ක් 6ක් විතර තමයි වී මිටියකට වෙලා තියෙන්නේ. එතකොට රජය මීට කලින් සහතික මිලක් දුන්නා නාඩු වලට 120ක් සම්බව වලට 125ක් කිරි සම්බව වලට 130ක් විදියට. හැබැයි ඒ මිලට රජය වී මිල දී ගන්නෙත් නැහැ පෞද්ගලිකාංශයේ වී මිල දී ගන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි පාරිභෝගික ඇමතිතුමා නලින් ප්‍රනාන්දු ඇමතිතුමා වී අවශ්‍යතාවයට වඩා කෘෂිකර්ම ඇමතිතුමා වී ගණන්ලා තියෙනවා. ඉතින් මේවා ඔබතුමාලා කතා කරන්න ඕන කාරණා. මෙතන ඉන්නවා මහජන නිජ්‍යෝ සසේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා ඉන්නවා ඔබතුමාගේ මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවිය ඔබතුමා ගැන කතා කරන්නද කුරුණාල දිස්ත්‍රික්කයේ හේරත් මහත්තයා ඉන්නවා මේ කෘෂිකර්ම බිම් නියෝජනය කරන ඇමතිවරු නිහඬයි හැබැයි පාරිභෝගික ඇමතිතුමා තවමත් හාල් රටට කියන එක නතර කරලා නැහැ ඒක දිගට මේ කටයුත්ත කරගෙන යනවා නිසා අද ගොවියක වීමිලට සාධාරණ මිලක් හම්බෙන්නේ නැහැ ගොවිය දැන් මේ කන්න ගණනාවකදී අමාරුවේ වැටුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් හාන්සි වුණු ගොයියා මේ කන්නේ හාන්සිලා තමයි කෘෂිකර්ම ඇමතිතුමා තියෙන්නේ ඒ නිසා වහාම ක්‍රියාත්මක වෙන පරිදි දැන්වත් මේ වී හාල් වී වලට සාධාරණ මිලක් ලබා දීම සඳහා මේ හාල් අපන ආනයනය කිරීම නතර කරන්න කියලා මම තාම ගෞරවයෙන් උතුමාගෙන් ඉල්ලා සිටිනවා දැන් මේ අර්බුදයක් ගැන කතා කරනවා කවුද මේ අර්බුදයේ පීතෘත්වයේ තියෙන්නේ මේ අර්බුදයේ මාතෘත්වයේ තියෙන්නේ කවුද ඒ අර්බුදයේ පීතෘත්වයේ සහ මාතෘත්වයේ තියෙන අය තමයි මේ ආණ්ඩු කරන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේගොල්ලන්ට හොඳයිලු 2002 රනිල්ට බෑ කිව්වා මම හිතනවා රනිල්ට පුළුවන් කාලේ තමයි රනිල්ට බෑ කිව්වේ රනිල්ට පුළුවන් කාලේ රනිල්ට බෑ කියලා රනිල්ට බැරි කාලේ දැන් රනිල්ට පුළුවන් කියලා කරේ තියාගෙන යනවා මේ කට්ටිය හැබැයි මේගොල්ලන්ට ආරක්ෂාව රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ලැබිලා තියෙනවා මොකද පහුගිය කාලේ ජාවාරම් කරපුවා තවදුරටත් මේ ආණ්ඩුවේ ජාවාරම් ටික කරනවා සීනි වංචාවේ රුපියල් කෝටි ගණක් වංචා කරපුවා තමයි රාජපක්ෂලාට රැකවරණ දෙන්නේ සජාඩ් මෞජුඩ්ගේ සිංගප්පූරුවේ සන්තෝස් අයිලන්ඩ් වල තියෙන ගෙදර තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා හැංගිලා හිටියේ මාසයක් විතර ඉතින් එහෙම සම්බන්ධතාවය තියෙද්දි කොහොමද මේ හොරුන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා දඬුවම් කරයි කියලා හිතන්නේ සුදු ලුණු ජාවාරම්කාරින්ට පහුගිය කාලේ මහා පරිමාණයෙන් බදු වාසිගත්තුවයට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙන් දඬුවම් ලැබෙන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ මුදල් රජයට හෝ ජනතාවට අයිති වෙන්නේ නැහැ හැබැයි ඒ හොරගම් කරපු සල්ලි නිසා දුක් විඳින මිනිස්සු නාවල පිටියේ මිනිස්සුන්ට දෙවේලා තුන් වේල කන්න නැහැ ඒකට වග කියනවද කුරුණෑගල මිනිස්සුන්ට ගල්ගමුවේ මිනිස්සුන්ට කන්න නැහැ ඔබතුමාගේ සාම්පූර්වල සේරුවේ මිනිස්සුන්ට තුන් වේල කන්න නැහැ ඒ මිනිස්සු ඒවට පලිද නෑ මිනිස්සු වලට පලි නෑ ඒවට පලි මිනිස්සු මන්දිරවල හැංගිලා ඉන්නවා විදේශගතව සුවිසල් මන්දිර බඳුරු හදාගෙන ඉන්නවා ඒ මදුරවල මේගොල්ලන්ට රැකවරණය දෙනවා බල වෙනකොට හැබැයි ඒකට වග කිය යුතු නැති මිනිස්සු අද දඬුවම් දෙනවා දඬුවම් විඳිනවා ගොවිය දඬුවම් විඳිනවා දීවරය දඬුවම් විඳිනවා කම්කරුවා දඬුවම් විඳිනවා රාජ්‍ය සේවකයා දඬුවම් විඳිනවා අනේ ගුරුවරුන්ගේ ඇඳුම ගැන ගුරුවරු කතා කරනකොට මොකද ආර්ථිකය කඩාවැටලා ඇඳුමක් ගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ කතා කරනවා අධ්‍යාපනයේ උසස් ගුණාංග ගැන. අධ්‍යාපනයේ කඩාවැටිලා ගුරුවරු නන්නත්තර වෙලා ගුරුවරුන්ට වැටුමෙන් ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් කරලා අනේ ගුරුවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න කතා කරනවා. මෙන්න මේක තමයි ඇත්ත කතන්දරේ ගරු මූලාශ්‍රයේ මන්තුවනි. ඒ නිසා අද ආර්ථිකය කඩාවැටීමට දායක වුණ අය තවදුරටත් මේ ආණ්ඩුවේ ඉන්නෝ මං දන්න කාලේ දැන් මහින්ද අමරණීර ඇමතිතුමා ඇමති ආර්ථිකයට දායක වෙච්ච අය තමයි මං දන්න කාලේ දැන් මෙතන ඉන්න මැති ඇමතිවරු ඇමතිවරු ආර්ථිකයට කඩාවැටීමට දායක වෙච්ච අය තමයි අඩු වැඩි වශයෙන් හැබැයි මේකේ වග කියවුතු නැති පිරිස සමාජ දඬුවම් විඳින්නේ ආර්ථිකයේ කඩාවැටීමට දායක නොවුණු පිරිස සමාජ දඬුවම් විඳින්නේ ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එහෙම නැත්නම් රනිල්
ඔබතුමාට විනාඩි 2 කාලයක් තියෙනවා
රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව මේකට මේ නිසියාකාරව කටයුතු කරයි කියලා දැන් උදේ මම කතා කරලා ඇහුවා මම ඊජිප්තුවේ තිබුණු කාලගුණ විපර්යාස පිළිබඳ සමුළුවට අපේ රට නියෝජනය කරමින් මොහමඩ් නසීඩ් මාලදීවේ කතානායකවරයා සහභාගී වුණේ කොහොමද කියලා මේ ඒ සම්බන්ධව ලිපිය මම සභාගත කරා පැහැදිලිවම අපේ රට නියෝජනය කරන්න කෙනෙක් නැද්ද ඒක අහපුවම සුසිල් ප්‍රේමචන්ද මහත්තයා කියනවා යන්නේ කොහෙද මල්ල බල උත්තරය අපිට පාර්ලිමේන්තුව නියෝජනය කරනවත් ඇමතිවරු ඉන්නවා පාර්ලිමේන්තුවේ පරිසරය සම්බන්ධ ඇමතිවරු ඉන්නවා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් ඉන්නවා පරිසරය සම්බන්ධ ප්‍රවීණයෝ ඉන්නවා එක්ස්පර්ට්ලා ඉන්නවා අපේ කතානායකතුමා ඉන්නවා ඒ කට්ටිය ඉද්දි අනේ මොහමඩ් නසීඩ් කියන ඩීල් කාර්යය මම දැන් හඳුන්වන්නේ ඩීල් කාර්යය කියලා මොහමඩ් නසීඩ් කියන හොඳම නම්බර් එකේ ඩීල් කාර්යය වැඩිපුර ඉන්නේ ලංකාවේ කොළඹ ඉන්නේ ඒ ඩීල් කාර්යය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊජිප්තුවට යවන්නේ උපදේශකවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් හිට අනිද්දා වීරවංශ මහත්තයා සෝල්ලයින් මහත්තයාත් තාත්මුලා හරි සමුළුවකට ඇරියොත් ඒ ගැන පුදු වෙන්න හේතුවක් නැහැ ඉතින් ඒ නිසා අද මේ ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් අපිට පේනවා මේ ආණ්ඩුව කටයුතු කරන්නේ හරි පාර අඳුරගෙන නෙමෙයි වලේ වැටිලා හිටියත් තාම නිවැරදි පාර නිවැරදි මාර්ගයේ අඳුරගෙන මේගොල්ලෝ නැහැ. මේගොල්ලන්ට තාමත් ජාවාරංකාරයින්ට යටත් වෙලා ඉන්නෝ. මේ ජාවාරංකාරය මොන ආණ්ඩුවෙත් ඉන්නෝ? මොන ආණ්ඩුවෙත් ඉන්නෝ? අපි දන්නවා අපේ ආණ්ඩු කාලෙත් ඔය ජාවාරංකාරය කරගුණා. අපේ ආණ්ඩුකාරය ජාවාරංකාරයින්ට සමහර මැතිවතුන් අවස්ථාව දුන්නා. හැබැයි මේ ආණ්ඩුවෙත් ඒක තවදුරටත් සිද්ධ වෙනවා, ඉස්සරහට සිද්ධ වෙනවා. හැබැයි අපි හොඳට මතක තියාගන්න සජිත් ප්‍රේමදාසත් එක්ක සම්මග ජන බලවේගෙත් එක්ක ඒ ජාවාරංකාරය ඩීල් දාන්න හම් වෙන්නේ නැහැ. ඒක පැහැදිලිව අපි කියනවා. අපි වගකීමෙන් කියනවා මේ ජාවාරංකාරයින්ට විරුද්ධව අපි අපේ ආණ්ඩුවක් යට දෙන්නේ අනිවාර්යයෙන් මේ බදු හොරුන්ට, බදු දැලෙන් රිංගපු අයට, බදු වාසිකත්ව අයට, ඒ වගේම
රාජපක්ෂලාට
රැකවරණ දුන්නු අයට, ඒ සියලු දෙනාට දඬුවම් දෙන්න අපි අවශ්‍ය කටයුතු නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මට තව විනාඩියක් තියෙනවා.
කාලේ අවසන්යි.
ඒ නිසා අවසන් වශයෙන් මම සදාහන් කරනවා ක්‍රිකට් ක්‍රීඩාව ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. මුත් මම දැන් ඒකට කතා කරන්න අවස්ථාව කරගන්නේ නැහැ. හෙට උදේ මම මේ සම්බන්ධව විශේෂයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරලා මට ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ ගැන කතා කරනවා කියන එක මතක් කරමින් ඔබතුමාට කාලය ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. තුමා ඊළඟට ගරු ඉන්දික අනුරුද්ධ එමතුමා, ඔබතුමාට විනාඩි 17ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මම හිතන්නේ රටේ වත්මන් ආර්ථික අර්බුදය ගැන කතා කිරීමට, එහෙම නැත්නම් මේ කල්තබන විවාදය විපක්ෂයේ විසින්, විශේෂයෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරලා අද සාකච්ඡාවට ගැනෙන වෙලාවේ අපි මතක් කරලා දෙන්න ඕන, අද සමාජයේ 225ටම තමයි චෝදනා කරන්නේ. ඒ 225න් මෙතන කතා කරපු මන්ත්‍රීවරු ගණනාවක් ප්‍රකාශ කරා, ඇමතිකම් දරපු ගණනාවක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. ඒ වගේම මන්ත්‍රීවරු විදිහටත්, එහෙම නැත්නම් මේ සභා කාර්ය පටිපාටිය නියෝජනය කරපු අය විදිහටත් මේ පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත් මං හිතන්නේ අවුරුදු 20කට වැඩි පාර්ලිමේන්තු ජීවිතේ තුමන් මං දන්න තරම. හැබැයි එතුමත් අර 225යි කියන ගොඩෙන් එක්කෙනෙක්. අද එතුමා ගිහිල්ලා එළියේ කතා කරලා කියනවා නම් මේ ඔක්කොටම වැරදිකාරයෝ අහවල්ලු, මේ ඔක්කොම වැරද්ද කරේ අහවල්ලු කියලා. එතුමත් එතුමාගේ කණ්ඩායම 30 ගාණක් නියෝජනය කරපු කාලයක් තිබුණා. එතුමාගේ කණ්ඩායම 15ක් 20ක් නියෝජනය කරපු කාලයක් තිබුණා. අද එතුමාගේ කණ්ඩායම 3ට වැටිලත් එතුමා ඒ අවුරුදු 20 කාලේ පුරාවට මේක තුල යම් කිසි සැලකිය යුතු සාධාරණයක්. එතුමා කරපු එකම සාධාරණේ තමයි පාර්ලිමේන්තුවට සමාජයටත් මේ සියලුම ක්‍රමවේදයේ විවේචනය කරන එක. අපි දන්නවා ඕනම කෙනෙක්ගේ විවේචනය කරන්න, ඕනම දෙයක් සම්බන්ධයෙන් විවේචනය කරන්න කියන්නේ අසමර්ථයෙක් කියන එක. විවේචනය සමර්ථ වෙන්නේ නැහැ. විවේචනය ප්‍රතිඵලයකට, එහෙම නැත්නම් අවුරුදු 20ක් පුරාවට කරපු විවේචනය අද එතුමා ගෙනිහිල්ලා තියෙනවා මහපාර. අපි කියන්නේ නැහැ අද ආර්ථික අර්බුදයක් නැහැ, රට බොහොම හොඳයි, රනිල් වික්‍රමසිංහ මැතිතුමාවට පස්සේ බොහොම හොඳින් කෙරීගෙන යනවා කියලා අපි කියන්න සූදානම් නැහැ. හැබැයි මේ සියලු දේවල් වලට වගකිව යුත්තෝ මහජන නියෝජිතයෝ විදිහට ජනතාව විශ්වාස කරලා පත් කරලා එව්වට පස්සේ එතුමාට කියන්න බෑ අපිට බලය තිබුණ නැහැනේ, අපි විපක්ෂෙනේ හිටියේ, අපි සුවාදීන වුණානේ, අපි ඕවා කෙරුවේ නැහැනේ කියලා ඇඟ ගලව ගන්න බෑ. අපි ජනතාවට කතා කරලා එන්නේ අපිට වරම දෙන්න, අපි වෙනස් කරන්න. ජනතා විමුක්ති පෙරමුණ ගිහිල්ලා ගමේ ඡන්දෙ ඉල්ලුවේ අපි විපක්ෂයට යන්නේ, අපි නිකන් ගිහිල්ලා කාලා බීලා ඔය ඩබල් කැබ් එකක් අරගෙන, එහෙම නැත්නම් මොනවා හරි മന്ത്രി දීමනාවේ මොකක් හරි අරන් කෙනන් ගෙන්නම් කියලා නෙවෙයි. දැන් එතුමල්ලා පළාත් සභාව ඉදිරිපත් වෙලා മന്ത്രി දූර ගණනාවක් කටයුතු කරා. එතුමල්ලා මේ ඊයේ පෙරේදා තිබිච්ච 2018 පළාත් පාලන මැතිවරණේ විශාල മന്ത്രി දූර ගණනක් අරගෙන කටයුතු කරා. ඉතින් ඒ කටයුතු කරපු අයත්, ඒ ආයතන වල ආණ්ඩු පක්ෂයේ කටයුතු කරන අයත් ගම්වල විශාල වෙනසකින් යුක්තව වැඩ කරලා තියෙනවා. මේගොල්ලන්ගේ පක්ෂය හැමදාම විවේචනය කර කර හිටියා, ඒ බලය ගත්තු කණ්ඩායම් හැමදාම වැඩ කරා. ඉතින් ඒ නිසා මේ අවුරුදු 60-70ක දේශපාලන ඉතිහාසයේ මේ නිදහසෙන් පස්සේ මේ වගකිව යුත්තෝ කියන අය මෙතෙන්ට ඇවිල්ලා මේ කටයුතු කිරීම තුළ කිසිදු දෙයක් නොවුණයි කියන එක මං හිතන්නේ ඒක ලොකු අසාධාරණයි. නිදහස් අධ්‍යාපනය, ඊට පස්සේ අපේ තියෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය අපේ තියෙන ප්‍රවාහන මේ ප්‍රවාහනේ එහෙම නැත්නම් ගමනාගමනය එහෙමත් නැත්නම් කෘෂිකර්මාන්තය එහෙමත් නැත්නම් මේ හැම දෙයකටම සෞඛ්‍යංශයට යම් කිසි දායකත්වයක් දුන්නා. හැබැයි මේක තුලින්ම තමයි ඒගොල්ලෝ අතරින් අඩුපාඩු මතු වුණේ. ඒ අඩුපාඩු ඉලක්ක කරගෙන ඒ අඩුපාඩු ආයේ නොවෙන්න ප්‍රතිපත්තියක් හදාගන්න වැඩ කටයුතු කෙරුවා නම් මං හිතන්නේ ඒක තමයි රටක අනාගතයේ බවට පත් වෙන්නේ. මං එහෙම කියන්නේ ඇයි 1970 තරගලය මං හිතන්නේ මහ පොළොවට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. 1988 මේ අරගලය මහ පොළොවට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. 2021 මේ අරගලය මහ පොළොවට ගෙනල්ලා අපි තමයි අරගලයේ අයිතිකාරයෝ කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩක් නැහැ. එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැඩක් නැහැ. බලහත්කාරයෙන් හරි මේ පාර්ලිමේන්තුව අල්ලන්න ඕන කියන අර දෙවතාවක් කරගන්න බැරුව ගිය එක අන්තිම මොහොතේ හරි කරගන්නවා කියලා සටන් කෙරුවේ ජනතාව විමුක්ති පෙරමුණ. අද සුද්ධවන්තය වෙන්න හදනවා. අද බොහොම සුදුන වගේ කතා කරන්න හදනවා. ඒ නිසා එක එක අය තෝරගෙන එක එක අයට මඩ ගහනවා. එක එක දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා රැස්වීම් තියාගෙන අරයගේ අසමත්කම මෙයාගේ නොහැකියාව විවේචනය කරනවා. හැබැයි විවේචනයෙන් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මං අද හොයලා බැලුවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කෝප් කමිටුව නියෝජනය කරලා තියෙනවා. මේ කෝප් කමිටුවට එතුමා කී වතාවක් සම්බන්ධ වෙලා තියෙනවද කියලා. කෝප් කමිටුව තිබ්බ වතාවල් ගණනාවෙන් මං හිතන්නේ භාගයකට 10 වතාවක් තිබ්බනම් 5 වතාවක් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සම්බන්ධ වෙලා නැහැ. ඒ පාර්ලිමේන්තුවේ වගකීම අද ජනාධිපතිතුමා ආරාධනා කරා සියලු දෙනාට අපිට කරගන්න බැරුව ගිය අපිට ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්න බැරුව ගිය රට අමාරුවම වැටිච්ච වෙලාවේ දැන් මෙතුමන්ලට හරි ලේසි හරි සරලයි ඩොලර් එවන්න එපා කියන්න. අපි දැක්කා 21 අවුරුද්දේ එහෙම නැත්නම් 20 අවුරුද්දේ ආපු ඩොලර් ප්‍රමාණයට වඩා භාගයට භාගයක් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නැති වෙලා තියෙනවා මේ රටට. අපි දැක්කා. එතකොට ඒ පක්ෂයේ ඉන්න නියෝජිතය කියනවා ඩොලර් එවන්න එපා රටට. සංචාරක රටට එන්න අවශ්‍ය නැහැ. සංචාරකයින්ට රටට ඇවිල්ලා ඒ කටයුතු කරන්න එහෙම නැත්නම් සංචාරය කරන වාතාවරණයක් නැති වෙන ආකාරයෙන් විරෝධතා මහ පොළොවට මහ පාරට ගේනවා. ඉතින් මේවත් ආර්ථිකය විනාශ කරන්න දායක වෙච්ච දේවල්. යම් කිසි පාරක් හදලා හොරකම් කරනවා නම් ගොඩ නැගිල්ලක් අරකම් හොරකම් කරනවා නම් කෝච්චි පෙට්ටියක් ගෙනල්ලා ගසා කනවා නම් මංකොල්ල කනවා නම් ඒව කතා කරන්න තමයි ඒව පෙන්නලා දෙන්න තමයි පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා ක්‍රමවේදයක් තියෙන්නේ. අන්න ඒක උඩ ඉඳලා තමයි කටයුතු කරලා ඒ අයව අනාවරණය කරන්න ඕනේ. එහෙම නැතුව අර ටංකා පෙට්ටිය කරේ ගහගෙන යනවා වගේ මල් ළඟයි ෆයිල් තියෙන්නේ මල් ළඟයි තොරතුරු තියෙන්නේ මම තමයි හොරු අල්ලන්නේ කිය කී ඇවිද්දට වැඩක් නැහැ. ඒක නිකන් පිස්සුවෙන් ඇවිදිනවා වගේ වැඩක්. ඒකට වඩා ක්‍රමවත් ඒකට වඩා ඒ සැබෑදේ ඔප්පු කරලා ඒක ජාතික ආදායමට එකතු කරලා දෙන්න වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුව තුල තියෙනවා. ඒක කරන්නේ නැහැ. විවේචන කර කර විවේචන කර කර රට වටේ ඇවිදිනවා. අද ඔබතුමාලා එකතු කරලා ඔබතුමාලා අමතන අද ඔබතුමාලා අමතන අර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ කවුද? හොඳට මතක් කරලා බලන්න. මේ රටේ සංවර්ධනයේ 2005න් පස්සේ ඔබතුමාලා දායක වුණා මහින්ද රාජපක්ෂ මැතිතුමාව එදා ජනාධිපති කරලා එදා මේ රටේ බලය රටේ වගකීම බාර දෙන්න. අපි ස්තුතිවන්ත වෙනවා ඒකට. එතුමා මේ රටේ බලයට ඇවිල්ලා ජනතාව බලාපොරොත්තු වෙච්ච එදා ඒ නවත්ත ගන්න බැරිව තිබිච්ච යුද්ධේ නවත්තලා රටට පෙන්නුවා. රට සංවර්ධනය කරගෙන ආවා. හැබැයි ඔබතුමාලා 2006-07 වෙද්දී එතුමාම අතෑරලා මොකද එතුමා මේ රට හරියට ගෙනියනවා දාලා පැනලා ගියා. ගිහිලා කඳවුරු ගැහුවා. 2010 මැතිවරණයේදී ෆොන්සේකා හිටපු ආරක්ෂක ප්‍රධානියව ගෙනල්ලා හමුදාපතිවරයව ගෙනල්ලා ජනාධිපති චන්දර ඉදිරිපත් කළා පස්සෙන් තල්ලු කෙරුවා. එදා කඳවුරු බැන්දා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව කටයුතු කරා. හැබැයි අපි අවංකව හිතන්න ඕන කල්පනා කරන්න ඕන එදා අධ්‍යාපනයේ මොනතරම් දුරකට සංවර්ධනය කරගන්න පුළුවන් වුණාද? විශ්වවිද්‍යාල ඇති කරගන්න පුළුවන් වුණාද? මේ තියෙන විදුලි බලාගාර පද්ධතිය වැඩි කරගන්න පුළුවන් වුණාද? සංවර්ධනය වැඩි කරගන්න පුළුවන් වුණාද? මාර්ග පද්ධතිය දියුණු කරගන්න පුළුවන් වුණාද? එදා ඒ 2005 ඉඳන් 10 වෙනකන් විශාල කාර්යයක් එහෙම නැත්නම් 2005 ඉඳලා 15 වෙනකන් විචාරකාර්ය භාරයක් සිද්ධ වුණා. මේක වෙනස් වෙලා මේක හරි ගැස්සලා එද්දි තමයි ඔබතුමාලා කැරලි ගහලා ඒ කටයුතු කළේ. ඉතින් ඒ නිසා අපිට අපි කතා කරනවා නම් මේ රටේ ලොකුම විනාශය වුණේ අහවල් කාලේ. මේ රටේ ලොකුම විනාශ වෙලා තියෙන්නේ මේ පාලකයෝ මේ ඉන්න අය කියලා ඒකෙන් ඇඟිල්ලක් ඔබතුමාලගේ පැත්තට දික් වෙනවා. ඉතින් ඒ නිසා අපි කටයුතු කරන්න ඕනේ. මෙතන අද කතා කරනවා භූමි තෙල් නැහැ කියලා කතා කරනවා. හැබැයි මේවා ගෙන්න ගන්න ඩොලර් ඕන රටට. විදේශ සංචාරකයෝ මේ රටට එන්න ඕන. විදේශ ආයෝජකයෝ මේ රටට එන්න ඕන. ඒ වගේ විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම මේ රටට ගන්න ඕන. මේ හැම එකක්ම නවත්තන්න ඔබතුමාලා කටයුතු කරේ. එදා කොවිඩ් වෙලාවේ අපිට මතකයි ඔබතුමාලගේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න නියෝජිතයෝ දාලා ඔබතුමාලා විරෝධතා දැක්ුවා. රට වහන්න කිව්වා. රට ඇරලා මේ කොවිඩ් වැඩි කරන්න හදන්න කිව්වා. ජීවිත නැති කරන්න හදන්න කිව්වා. ක්‍රමවේදයක් ඇතුව වැඩ කටයුතු කරගෙන යද්දී වැඩපිළිවෙලක් ඇතුව කොවිඩ් එකට මූණ දෙද්දී ඔබතුමාලා ඒකට බාධා කළා. බාධා කරලා අවුරුදු දෙකක් තුනක් රට වහලා තිබ්බත් එකයි එක මාසයක් රට වහලා තිබ්බත් එකයි අවුරුදු 4 5කට එක බලපානවා. අද ඒක බලපාලා තියෙනවා. අද ප්‍රංශයට බලපාලා තියෙනවා. අද බටහිර රටවල් වලට බලපාලා තියෙනවා. අද එංගලන්තයට බලපාලා තියෙනවා. එංගලන්තයේ අගමැති වරු දෙතුන් පාරට ඉවත් වෙනවා. එතුමාලන්ට වගකීම ගන්න බෑ කියනවා. එහෙත් සිටියද රාජපක්ෂ කෙනෙක්. එහෙත් සිටියද ඒ කාලේ වැඩ කටයුතු කරපු එහෙම නැත්නම් ඔය කියන ආර්ථික මේ විනාශ කරපු කෙරුවයි කියලා චෝදනා කරන ලංකාවේ හිටපු අය නෑ. ඒක තමයි ස්වභාවය. අපි දන්නවා. ඉතින් ඒ නිසා මේවා පාවිච්චි කරලා මේවා ගැන කතා කර කර මං හිතන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කරමින් සමාජයේ ජන ජීවිතය අඩපණ කරමින් මිනිස්සුන්ට වෛරය වපුරනවා. ඒ නිසා අද භූමි තෙල් ටික ඒ අවශ්‍ය වතු කම්කරුවට ලබා දෙනවා. දීවරයට ලබා දෙනවා. ඒ වගේම මං හිතන්නේ වෙළඳ ඇමතිතුමා කිව්වා අද මේ ජනතාව තුල තියෙන ආහාර එහෙමත් නැත්නම් ජනතාවට ඒ අවශ්‍ය කරන ඒ අද ඒ රට තුල නිර්මාණය වෙලා තියෙන උද්දමනය යම්තාක් දුරට අඩු කරගන්න විශේෂයෙන් ආහාර උද්දමනය තුලින් මම හිතන්නේ 95%කට විතර තිබිච්ච ආහාර උද්දමනය එතුමා සංඛ්‍යාලයකින් පෙන්ලා දුන්නා ඒක 85 දක්වා අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා අද විදුලිය අපිට මම හිතන්නේ පැයකට දෙකකට වගේ සීමා වෙන විදියට විදුලිය ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබතුමාලා මේ කටයුතු කළේ මේ 2022 වසර පටන් ගත්ත දවසේ ඉඳලා ඔබතුමාලා කටයුතු කරපු ආකාරය අනුව ඔබතුමාලගේම පක්ෂය කිව්වා. අරගලේ අපි ගෙනාවා තමයි. හැබැයි අරගලෙන් පස්සේ මොකද්ද කරන්න කියලා අපිට ලොකු වැටහීමක් තිබුණේ නැහැ කිව්වා. අරගලෙන් පස්සේ මොකද වෙන්නේ කියලා අපිට ලොකු වැටහීමක් තිබුණේ නැහැ කිව්වා. එහෙම තිබිච්ච නැති අය එදා මේ ජනාධිපතිතුමා පත් කරගද්දී ඡන්දෙට ඉදිරිපත් වුණා 3 දෙනයි. 3 දෙනෙක් ඉඳගෙන ඡන්දෙට ඉදිරිපත් වුණා. ඒ 3 දෙනා ඉදිරිපත් වෙලා මේ වගකීම මේ පාර්ලිමේන්තුව යම් කිසි විදියකින් වෙනස් කරලා අරන් දුන්නා නම් එදාටත් කියයි අයියෝ 70ක් විනාශ කරපු එක අපි කොහොමද මේ මාසෙන් දෙකෙන් ගොඩ දාන්නේ? අපි කොහොමද මේ අවුරුද්දෙන් දෙකෙන් ගොඩ දාන්නේ? ඒ නිසා අද කෑම නෑ කන්න නෑ කියලා ජනතාවට පෙන්නමින් කටයුතු කරන ඔබ තමුන්නාන්සලා ආපස් හැරලා බලන්න යම් කිසි වතාවක බලය ලැබුණා නම් 7 අවුරුද්දකට උලා කන්නවත් මේ රටේ ජනතාවට හම් වෙන්නේ නෑ. කෑම බීම කෙසේ වෙතත් ඒ නිසා ඕගොල්ලන්ගේ ප්‍රතිපත්තියේ වැඩපිළිවෙල තාම ජනගත වෙලා නැහැ. ජනගත කරන්නේ නැහැ. ජනතාව ඒක දන්නේ නැහැ. ජනතාවට ගිහිල්ලා සුරංගනා ලෝක මවනවා. සුරංගනා ලෝකවල ඉඳගෙන කතා කරනවා. ඒ කතා කරලා ජනතාවට කියන්න උත්සාහ කරනවා යම් කිසි දෙයක්. අපි දන්නවා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට ගැටලුවක් තියෙනවා. සංචාරක ශාස්ත්‍රයේ ඉන්න කෙනාට ගැටලුවක් තියෙනවා. කෘෂිකර්මාන්තයේ ඉන්න කෙනාට ගැටලුවක් තියෙනවා. ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඉන්න කෙනාට මේ පොලි අනුපාතයත් එක්ක ඉදිකිරීම් කටයුතු කරගෙන යන්න බැරිකම ඒවා කඩාවැටලා තියෙන බව අපි දන්නවා. ඒවට විසඳුම් හොයන්න ඕන. අපි සතුටු වෙනවා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමා මෙන්න මේකට ආරාධනා කරලා තියෙනවා. බලශක්තිය සම්බන්ධයෙන් කතා කරලා වැඩපිළිවෙලක් හදන්න. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අර පාටලි චම්පක හිටපු ඇමතිතුමා ඒ වගේ වගකීම් අරගෙන තියෙනවා. අනෙකුත් කමිටු වලට තරුණ മന്ത്രിවරුන්ට සම්බන්ධ වෙන්න කියලා තියෙනවා. මෙන්න මේවට ඉදිරිපත් කරන්න. මේ අර තැටිය රත් වෙච්ච වෙලාවේ කොහොම හරි රොටිය පුච්ච ගන්න ඕන කියන න්‍යායෙන් ඉඳගෙන මේක කඩාගෙන ඡන්දයකට ගිහිල්ලා ඡන්දයක් තුලින් මේ ජයග්‍රහණය තමුන්ට ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මං හිතන්නේ ජනතාව අන්දෝණයක මං හිතන්නේ මහා අපරාධයක්. මේ 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 ආර්ථිකයට සිද්ධ වෙච්ච විනාශය එහෙම නැත්නම් මේ ආර්ථිකයට සිද්ධ වෙච්ච මේ බලපෑම වෙනස් කරගන්න තමයි මේ 225 කටයුතු කරන්න ඕනේ. ඒක අපි පක්ෂයි අපි විපක්ෂයි අපි ස්වාධීනයි අපි දන්නේ නැහැ එහෙම නෙමෙයි අපි කියපු දේ කරේ නැහැ කියන එක නෙවෙයි. හැමෝම කටයුතු කරන්න ඕනේ මේ වගකීම තමුන් සියලු දෙනාට බලපානවා කියලා. ඒක ගැන අද ජනතාව හරියට කතා කරනවා. ජනතාව 225ටම ඇඟිල්ල දික් කරනවා. ඒක සාධාරණයි. ඇයි ඒගොල්ලෝ ලොකු විශ්වාසයක් තියාගෙන ආවා. ඒගොල්ලෝ ලොකු විශ්වාසයක් තියාගෙන ආවා. මොකද මේ 225 පාර්ලිමේන්තුවට ගියාට පස්සේ අපි ගැන බලයි කියලා. එහෙම බලයි කියලා හිතන මිනිස්සු ටිකක් එව්වේ කියලා ජනතාව අදටත් විශ්වාස කරනවා. හැබැයි විශ්වාසයේ දවස ගානේ කඩාගෙන වැටෙද්දි තමයි ජනතාව බලන්නේ කවුද කියලා. ඒ අතරින් විපක්ෂ කියලා ස්වාධීනයි කියලා යම් කිසි පිරිසක් ගිහිල්ලා කියනවා අන්න අරේලා ආණ්ඩු කරන්නේ. අපි නෙවෙයි. අපි දන්නේ නැහැ. අපි කිව්වා එදා ඉඳන් ඒලට බලය දෙන්න එපා කියලා. ඉතින් ඒ නිසා මේ අද අපිට ඇඟිල්ල දික් කරයි හෙට අපි ඇඟිල්ල දික් කරයි මේ දෙපැත්තට ඇඟිල්ල දික් කිරීම තුළ මේ උද්ධමනය වැඩි වෙන
එකත්
මේ සංවර්ධනයේ නැතු වෙන එකත් මේ ජනතාවට ඕන කරන අත්‍යවශ්‍ය දේවල් නොලැබෙන එකත් අධ්‍යාපනයට දක්වන ප්‍රමුඛතාවෙන් නොලැබෙන එකත් ඒක සිද්ධ වෙනවා. ඒ නිසා මම ගෞරවයෙන් කියනවා මේ යෝජනාව ඉදිරිපත් කිරීම ගැන යම් කිසි ආණ්ඩු පක්ෂයට යම් කිසි බලපෑමක් කිරීම ගැන අපි කලබල වෙන්නේ නැහැ. හැබැයි අපි යෝජනා කරනවා මේ වෙලාවේ මැතිවරණයකට මම අවසන් කරන්නම් තප්පරේ මන්ත්‍රීතුමනි මේ වෙලාවේ මැතිවරණයකට යෑම මැතිවරණ කාල සීමාවෙම නැත්නම් මැතිවරණ කාලසටහනේ යම් කිසි තැනක් තියෙනවා නම් කළ යුතු දෙයක්. ඒකට පක්ෂ දිනයිද පරිදිද කියන එක අදාළ නැහැ. ඒ මැතිවරණ වලට වෙලාවට යන්න ඕන. අපිට අද වගේ මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කලට වෙලාවටත් කලින් මැතිවරණ තිබ්බා. ඒ වගේම හැඳුනුම්පත අනිවාර්ය කෙරුවා. එහෙම වැඩකටයුත්තක් කරපු පක්ෂයක් සහ වැඩපිළිවෙලක් එක්ක අපි කටයුතු කරන්නේ අපි යෝජනා කරන්නේ. හැබැයි මේ වෙලාවේ මේක තුලින් මේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනල්ලා තියෙන කමිටු ක්‍රමය හරහා මේ ප්‍රශ්න වලට උත්තර හොයලා උත්තර ලබාගෙන ජනතාව ඉදිරියට යෑමට වැඩ කටයුත්ත සකස් කරගන්න සියලු දෙනා එකතු වෙන්න ඕන කියලා බොහොමත්ම ස්තුතියි.